පටිච්ච සමුප්පාදේ කිව්වහම අපි අහලා තියෙනවනේ. ජාති ගොඩක් නේද? අවිජ්ජා පත්‍ය සංඛාර. මතකද පටිච්ච සමුප්පාදේ? අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. දුක්ඛන්දරාවට සමුදය මෙන්න මේකයි. සමුදය කියන්නේ හේතු. දුක්ඛන්දරාව ඇති වෙන්න හටගන්න හේතු මෙන්න මේවා ටිකයි කියලා තමයි ඔය කියන්නේ. දුක හටගන්නේ මෙන්න මේ හින්දා. අවිද්‍යාව තියනා නම් සංඛාර තියනවා, සංඛාර තියනා නම් විඥාන තියෙනවා, විඥාන තියෙනවා නම් නාම රූප තියෙනවා, නාම රූප තියෙනවා නම් සලආයතන තියෙනවා, සලආයතන තියෙනවා නම් පස්ස තියෙනවා, පස්සේ තියෙනවා නම් වේදනා තියෙනවා, වේදනා තියෙනවා නම් තණ්හා තියෙනවා, තණ්හා තියෙනවා නම් උපාදාන තියෙනවා, උපාදාන තියෙනවා නම් භව තියෙනවා, භව තියෙනවා නම් ජාති. ජාති කියන්නේ හටගන්න ගතිය, උපත. ඒකට ජාතියක් තියෙනවා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස. ඔකට කියනවා පටිච්ච සමුප්පාදයේ අනුලෝම ගති, හටගන්න හැටි, හටගන්න ස්වභාවය. ඊළඟට තියෙනවා ප්‍රතිලෝම කියනවා, මේක නිරුද්ධ වෙන හැටි. අවිද්‍යාව නැත්තං සංඛාර නැහැ. මෙතන තව වචන ටිකක් තියෙනවා. අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව කිව්වට අවිද්‍යාව ශේෂයක් නැතුව, ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් සංඛාර තියෙන්න බෑ. සංඛාර නිරුද්ධයි. සංඛාර නිරුද්ධ නම් විඥාන නිරුද්ධයි, විඥාන නිරුද්ධ නම් නාම රූප නිරුද්ධයි, නාම රූප නිරුද්ධ නම් සලආයතන නිරුද්ධයි, සලආයතන නිරුද්ධ නම් පස්ස නිරුද්ධයි, පස්ස නිරෝධ නම් වේදනා නිරෝධයි, වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි. උපතක් හට ගැනීම නැහැ. ජාති නිරෝධ වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධයි. ඒවත් නිරුද්ධයි. එයා මේක තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. මෙන්න මේ විදිහට ඒ දුක්ඛන්දරාවේ නිරෝධය ඇති වෙන. නිරෝධය පෙන්වන්න කරන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ පටිච්චසමුප්පාද දේශනාව තියෙන්නේ. එතකොට තන දැන් අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන ඔයගේ ಜಾති ටිකක් කිව්වා. ඒවා අතරට දැම්ම පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි. පච්චයා කියන්නේ මේවා තිබුණොත් මේවා තියෙනවා. නිරෝධා කියන්නේ මේවා නැත්තම් මේවා නැහැ කියන එක. එතකොට පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි. දෙකට කියනවා පටිච්චසමුප්පන්න ස්වභාවය. පටිච්චසමුප්පන්න ධර්මතාවය. හරි? පටිච්චසමුප්පන්න වෙලා හටගත්තු දේවල් තමයි අර අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප. ඒවා පටිච්චසමුප්පන්න වුණ දේවල්. පටිච්චසමුප්පාදේ නෙවෙයි. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු ප්‍රත්‍යයන් යෙදුන නිසා උප්පන්න උපදුන දේවල්. හේතු ප්‍රත්‍යයන් නිසාම හටගත්තු දේවල්. මේ හටගන්න පැත්තට කියනවා පච්චයා කියලා, නිරෝධ වෙන පැත්තට කියනවා නිරෝධා කියලා. එතකොට පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි තමයි ධර්මතාවය අඳුරගන්න තියෙන්නේ. පටිච්චසමුප්පාදේ දකින්නවා කියවහම දකින්න ඕන පත්‍යය කියන්නේ මොකක්දයි නිරෝධා කියන්නේ මොකද්දයි? උපච්චයා කියන්නේ මොකද්ද? මේ හේතු තියනවා නම් මේ ඵලය තියෙනවා. ඒක දෙවිධයකට කියනවා. දැන් හේතු ටික තියෙනකොට ඵලය තියෙනවා. ඉනස්මින් සති ඉදං හෝති. ඉනස්මින් සති කියන්නේ මොන හේතු ටික තියෙනවා නම් ඉදං හෝති ඵලය තියෙනවා. ඊළඟට කියනවා ඉමස්ස උප්පාදා. මේ පැත්ත ඉපදුනොත්, ඒ කියන්නේ හේතු උන් ඉපදුනොත් ඉදං උප්පජ්ජති. ඵලයක් උපදිනවා, හටගන්න. හේතු හටගත්තා නම් ඵලයක් හටගත්තා. හරි. ඔය දෙකම පච්චයා කියන එක. හේතු තියනවා නම් ඵලය තියනවා, හේතු ඉපදුනොත් ඵලය උපදිනවා. ඔය දෙකම පච්චය. නිරෝධා කියන්නේ හේතු නැත්තම් ඵලය නැ. ඉමස්මින් අසති ඉදං න හෝති. හේතු ප්‍රත්‍ය නැත්තම් ඵලය නැ. ඉමස්ස නිරුද්ධා. හේතු ප්‍රත්‍ය නිරුද්ධ වුණොත් එහෙම ඵලයත් නිරුද්ධ වෙනවා. ඉදං නිරුද්ධති. ඔකට කියනවා නිරෝධ සම්බන්ධිතය. පච්චයයි නිරෝධයි කියන එක. ඒකට ඔන්නෝය හේතු ප්‍රත්‍යයන්ට යටත් යම් කිසි දෙයක් හට ගන්නවා නම් ඒවට කියනවා පටිච්ච සමුප්පන්න දේවල්. හරි. يعني ඉබේ පහළ වෙනවා නම් එහෙම නෙවෙයි නේද? මේක ඉබේ නෙමෙයි. මේ හේතු යෙදෙන හින්දාමයි මෙහෙම තියෙන්නේ. ඒවට කියනවා පටිච්ච සමුප්පන්න කියලා. ඉබේ පහළ වෙන දෙයක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ ඕනම දෙයක් මේ ලෝකෙට අයිති ඕනම දෙයක් හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. ඒකට තව නමකුත් දෙනවා සංකත කියලා. සංකත ධර්ම. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න ධර්ම. හරි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් යෙදුන හින්දාමයි එහෙම තියෙන්නේ. හේතු ප්‍රත්‍ය නැතා එහෙම තියෙන්න බෑ. අපිට තියෙනවා කියලා යම් කිසි දෙයක් හිතෙනවා නම් ඒක හේතුපත්යෙන් හට ගැනීමක්මයි. තව විදිහකට පටිච්ච සමුප්පන්න වීමක්මයි කියන එක. ඒකට ඔය පටිච්ච සමුප්පන්න බවටම තමයි බුදුදහම කියන්නේ. ලෝකේ ඕනම දෙයක් පටිච්ච සමුප්පන්නයි කියලා දකින්න පුළුවන් නම් ඔන්න බුදුදහම ධර්මය දැක්කා වෙනවා. එතකොට අපි කොහොමද බුදුදහම දැකලාද නැද්ද කියලා තේරුම් ගන්න. යම් කිසි දෙයක් තියෙනවා, ඕක පටිච්ච සමුප්පන්න නෙවෙයි කියලා පේනවා නම් අන්න බුදුදහම දැකලා
නැහැ.
ඒගොල්ලෝ පටිච්ච සමුප්පන්න නෙවෙයිද? ඉබේ පහළ වෙනවා කිව්වට පහළ වෙන්න ඉබේ නේ හේතු යෙදිලා තියෙන්නේ. හටගන්න හේතු යෙදුන හින්දායි හටගන්නේ. උපපාතිකව පහළ වෙනවා කියලා හේතු නැතුව පහළ වෙන්න බෑ. ඒ කියන්නේ යා දැන් ගිය ජීවිතයෙන් චුත වෙන්න ඕන. නේද? තණ්හාවක් තියෙන්න ඕන. ඒ හේතු යෙදිලායි පහළ වෙන්නේ. හරි. හේතුවක් නැතුව පහළ වෙන්නේ නැහැ. දැන් දෙවි කෙනෙක් පහළ වෙන්නේ ඕපපාතිකව කියලා. ඒ පහළ වෙන්නේ ඒ වෙලාවේදී ඉබේ කිව්වට ඒ පහළ වෙන්න කර්ම ශක්තිය එහෙම යෙදිලා තියෙනවා. කලින් ජීවිතේ චුතිසිතකෙන් එහෙම හේතු යෙදුන හින්දායි එහෙම පහළ වෙන්නේ. එතන අර ඉබේ පහළ වෙනවා කියන්නේ අර මව් කුසකින් පහළ වෙනවා නෙවෙයි කියන කතාව
Mm-hmm.
ඔව්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් වල ස්වභාවය තමයි ඒවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තට තව දෙයක් හටගන්න හේතු ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ හටගන්නෙත් හේතු ප්‍රත්‍යයෙන්. ඒකම තව දෙයකට අපහු තව දෙයක් ඇති කරන්න හේතුවක් ප්‍රත්‍යක් වෙන්න පුළුවන්.
හේතු
කියන්නේ කෝසක ප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍ය කියන්නේ ඵලය නෙමෙයි. ප්‍රත්‍ය කියන්නේ ඒවට උදව් වෙන කාරණා. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන දේවල් කියන්නේ ආධාර වෙන දේවල්. හේතුවත් ආධාර වෙනවා. තව ඒක විතරක් නෙමෙයි තව උදව් වෙන දේවල් කියන.
දැන් සංකාර කියලා ගත්තොත් අවිද්‍යාව හේතු එතකොට ප්‍රත්‍යම
තව තියෙන්න පුළුවන්. ඉතින් සංකාරයකට උදාහරණයක් ගන්න මොකද්ද සංකාරය? මොකක් හරි කර්මයක් නේ. ඉතින් ඒකට අවිද්‍යාව විතරද උදව් වෙන්නේ? තව ගොඩක් දේවල් උදව් වෙන්න ඕනේ මේක සම්පූර්ණ වෙන්න නේද? ඒකට උදව් වෙන්නේ ඒ
මරණ චේතනාව එන්නේ. මරණ චේතනාවමයි ලංකාරය.
ඔව් චේතනාව තමයි සංකාර වෙන්නේ. ඉතින් චේතනාව ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒකට තව උදව් වෙන જાති තියෙනවා. තරහ හිතක් එන්න ඕනේ. තරහ ගැතිය. පෙර කර්ම එන්නේ නැහැ. පෙර පුරුද්දක් එන්න පුළුවන්. පෙර සත්තු මරලා පුරුදු නම් ඒ පුරුද්දත් බලපාන්න පුළුවන්. පෙර කර්මයක් එන්නේ නැහැ. පෙර කර්මෙන් සමහර විට අවශ්‍ය පරිසරය හැදෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේවල් ටික ගිය දෙන්න පුළුවන්. ඒ උදව් වෙන දේවල් ඔක්කොම ප්‍රත්‍ය කියලා කියන්නේ. යම් කිසි දෙයක් කරන්න මොනවා හරි උදව් වුණා නම් ඒ සේරම ප්‍රත්‍ය. දැන් අපි මොනවා හරි දෙයක් තියනවා කියලා දැනගන්නේ එහෙන් දැකලා දැනගන්නවා කියමු. එතකොට දකින්න හිත සංකාරයක් කරනවා. දකින්න චේතනාවක් අවශ්‍ය නැද්ද? ඵලය ගැන තමයි මේ කතා කරන්නේ. ඵලය කියන්නේ ඵලයට හේතු ප්‍රත්‍ය උනේ මොනවද කියලානේ දැන් හොයන්නේ නේද? ඵලයක් කියන්නේ සකස් වුණ දෙයක්, සංකත ධර්මයක්. ඒකේ හේතු ප්‍රත්‍ය මොනවද කියලා නේද හොයන්නේ? දැන් ලෝකෙට ඇති මොනවා කිව්වත් පළවෙනි දේ තේරුම් ගන්න ඕන මේක සංකත ධර්මයක්. ඇයි සංකත කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. හරි? හේතු ප්‍රත්‍ය නැතුව හටගත්තු දේවල් මේ ලෝකේ නැහැ. ඒක මුලින්ම තේරුම් ගන්න. අපි යම් කිසි දෙයක් දැනගත්තා නම් ලෝකෙට ඇති දෙයක් නේ දැනගන්නේ. ඒ හැම දෙයක්ම සංකතයි. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ දෙයක්මයි. හේතු ප්‍රත්‍යයෙන් තොරව ඒව ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ නිවන විතරයි අසංකත කියන්නේ. සංකත නැති. හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත දේ නිවන විතරයි. අනිත් හැම එකක්ම යම්කිසි හේතුවක් නිසාමයි හටගෙන තියෙන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ ඒවා සංකත කියනවා. ඒත් සංකත දේවල් වල ලක්ෂණ තමයි ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. උපාදෝ පඤ්ඤායති කියන්නේ හටගන්න ස්වභාවය ප්‍රකට වෙන ඒක මොකක් හරි ඉඳ හටගෙන හටගන්න ගතිය ප්‍රකට වෙන. ඊළඟට වයෝ පඤ්ඤායති දැන් හටගත්තු දේ ස්ථිරව තියෙන්නේ නැහැ, ඒක විනාශ වෙන ගතිය ප්‍රකට වෙන. ඊළඟට තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මේක ටිකක් ගැඹුරුයි. තිතස්ස කියන්නේ පවතින කාලය තුල. අපිට පවතිනවා කියලා හිතෙනවා නම් ඒ කාලය තුල මොකද වෙන්නේ? ඔව්. අඤ්ඤතත්තං අන්‍ය තත්ත්ව වලටපත් වෙන බව ප්‍රකට වෙනවා. ඒ කියන්නේ එක විදිහටම තියනා නෙමෙයි අන්‍ය තත්ත්ව වලටපත් වෙනවා කියලා ප්‍රකට වෙනවා. ඒ තිතස්ස තිති කියන යම් කිසි කාලයක් තුල පවතිනවා කියලා හිතන කාලය තුල ප්‍රකට වෙන දෙයක් තියෙනවා. මොකද්ද? අන්‍ය තත්ත්ව වලටපත් වෙන. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තිතස්ස කියන්නේ පවතින කාලය තුල. හරි. පවතින කාලය තුලත් අපට පෙන්눔 කරන්නේ අන්‍ය තත්ත්ව. උපාදෝ පඤ්ඤායති. පඤ්ඤායති කියන්නේ මොකද්ද? අපට නිකන් පෙන්눔 කරලා දැනගන්න
පුළුවන්.
දැනගන්න පුළුවන් පඤ්ඤායති. හරි. උපාදෝ පඤ්ඤායති ප්‍රකට වෙනවා කියන එක. ඒ ප්‍රකට වෙන්නේ අපේ හිතට නේද? එළියේ තියෙන දේක ලක්ෂණ ටික ප්‍රකට වෙන්නේ අපට නේ. ඒකයි පඤ්ඤායති කියන්නේ. කියන්නේ හිතකට තේරුම් ගන්න පුළුවන්. අපට ඉදදීම උපාදෝ පඤ්ඤායති හට ගන්න ගතිය. වයෝ පඤ්ඤායති. විනාශ වෙන බව. නැති වෙලා යන බව. ඒකත් දකින්න පුළුවන් ප්‍රකට වෙනවා. හරි. කියන්නේ තේරුම් ගන්න පුළුවන් මේකේ විනාශ වීමක් තියෙනවා කියන එක. ඊළඟට ප්‍රකට වෙන දේ තමයි තිතස්ස පවතින කාලය තුල අඤ්ඤ තත්තං අඤ්ඤ තත්ත්ව වලටපත් වෙන බව. තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායි. ඒකත් ඔන්න නුවණින් දකින්න පුළුවන් දෙයක් ප්‍රකට වෙන දෙයක්. දැන් ප්‍රකට වෙන්නේ කාටද? ඕක දිහා බලන කෙනාට. සිහිය යොමු කරන කෙනාට ප්‍රකට වෙන ලක්ෂණ තුන. හරි. දැන් මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතුවොත් ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඒක සංකතයිනේ. ඒ සංකත ධර්මයේ ಜಾති තුනක් ප්‍රකට වෙනවා පඤ්ඤායති. මොකද්ද? ඕක හටගත්තු බවක් ප්‍රකට වෙනවා. විනාශ වෙන බවක් ප්‍රකට වෙනවා. පවතින කාලය තුල අන්‍ය තත්ත්ව අන්‍ය ආකාරවලටපත් වෙනවා කියලා ප්‍රකට වෙනවා.
ඒ තුන්වෙනි එක මොකක්ද?
තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. පවතිනවා කියලා හිතුණට එතන
වෙනස් වෙනවා.
අන්‍ය ආකාර ගොඩක්. අඤ්ඤ තත්තං පඤ්ඤායති.
ඒ කියන්නේ වෙනස් වෙනවා.
ඒකට කියන්නේ වෙනස් වෙනවද කියලා මන් දන්නේ නැහැ. වෙනස් ටිකක් ඒක බලන්න තියෙන්නේ. වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? මේ මොහොතේ දකින ස්වභාවය නෙමෙයි තව මොහොතක දකින. මේ මොහොතේ දකින ස්වභාවය නෙමෙයි තව මොහොතක දකින. ඔකට කැමති නම් වෙනස් වෙනවා කියලා කියන්න. හරි වචනේ වචනයට වඩා ඒකේ අදහස තේරුම් ගන්න. මේ මොහොතේ දකින ස්වභාවය නෙමෙයි තව මොහොතක දකින.
ඒ කියන්නේ පැවිදෙනවා නැති වෙනවා. පැවිදෙනවා නැති වෙනවා.
මොහොතේ මොහොත වෙනස් වෙනවා. පැවතෙනවා කියලා හිතන කාලය තුල වෙන වැඩේ තමයි
ඒක.
අන්‍ය තත්ත්ව. ඔකයි තේන ඕන වචන ගොඩක් කියන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අපි එක මොහොතක බලන ස්වභාවය නෙවෙයි ඊළඟ මොහොතේ බලනකොට වෙන ස්වභාවයක්. ඒක ඔකට වුණනම් ඒ තීමුණ දේ වෙනස් වුණා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තිබුණ ස්වභාවය හටගෙන නිරුද්ධ වුණා, තව ස්වභාවයක් හටගෙන. නේද? අලුත් තත්වයක් හටගෙන. මේ දේ වෙන තත්වයකටපත් වුණා නෙමෙයි. මුලින් බලනකොට තියෙන දේ නෙමෙයි, තව මොහොතකින් බලනකොට පේන්නේ. ඒකට කැමති නම් වෙනස් වුණා කියලා කියන්න. මම නම් කියන්නේ මේ තිබුණ දේ නැති වුණා, අලුත් ස්වභාවයක් හටගත්තා. අන්නයි වගේ. දැන් මුලින් තිබුණ වතුර ටික නෙමෙයි දැන් තියෙන්නේ. එතකොට වතුර ටික වෙනස් වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් ඒ වතුර ටික නෙමෙයි නිරුද්ධයි. තව වතුර ටිකක් හටගත්තා. කලින් තිබුණ එක නෙවෙයි. ඒක නැති වුණා. ඒක නිරුද්ධයි. වෙනස් තත්වයක් හටගත්තා. ඒතර ඒක කලින් එකට සම්බන්ධයක් නැහැ මේ තත්ත්වේ. මෙහෙම තමයි වෙන්නේ. කේනා කියලා ගත්තොත් එහෙම නෙමෙයි. කේනා කියලා ගත්තේ නැත්තම් අන්න අපිට මෙහෙම දෙයක් වෙයි.
නෙමෙයි එක පාරටම ඔක්කොම වෙනස් වෙනවද? එහෙම නැත්නම් තනින් තන එක එක දැන් වෙන.
දකින්න දෙයි.
අර පෙන කොට විද්‍යාවත් තනින් තන පෙන ඉතිලා අලුතත් ඒවා එකදෙන්නේ. එහෙම එකක් නෙමෙයි.
දැන් මෙහෙම හිතන්න අපි ඇහෙන් දකින්නවා කියන්නේ ඔන්න එක ෆොටෝ එකක් ගන්නවා ක්ෂණයක. හරි. ඒක පැත්තක තියන්න මේ ෆොටෝ එක. ඊළඟ සැරේ බලනවා කියන්නේ තව ෆොටෝ එකක් ගන්න. ඒක තව ෆොටෝ එකක්. හරි. දැන් ඔය දෙකේ තියෙන්නේ වෙනස් තත්ත්ව දෙකක්. අන්‍ය තත්තං පඤ්ඤායත. තේරෙනවද? මේකේ තියෙන්නේ එක තත්ත්වයක්, මේකේ තියෙන්නේ තව තත්ත්වයක්. අර ෆිල්ම් එකේ ෆ්‍රේම්ස් දෙක වගේ.
පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන දුරනේ.
පොඩ්ඩක් හරි වෙනස් වෙලා
එක වගේම තියෙන්නත් පුළුවන්. අපි හිතමු වෙනස් වුන්නේ නැහැ කියලා. හරි. ඔන්න එක වෙලාවක ගත්ත ෆොටෝ එක මෙහෙම තියෙනවා. තව පොඩ්ඩකින් තව ෆොටෝ එකක් ගන්න.
මේක වෙනස් වෙලා නැහැ. බලන්න.
අර වගේ. ඒ වුණාට මේ දෙක එකක්ද? ඒ ෆොටෝ වගේ තමයි දැනගන්න දෙන්නේ. ඈ?
ෆොටෝ දෙක තියෙන්නේ කොළ දෙකක නේ.
කොළ දෙකක් වගේ තමයි දෙපාරක් දකින්නවා කියන්නේ. ඇයි දකින්න යෙදෙන හේතු එකක්වත් ඊළඟ සැරේ දකින්න යෙදුනද? දැන් දකින්න විඥානයක් යෙදෙනවානේ. අන්න මේ ෆොටෝ එක දකින්න යෙදුන විඥානේ මේ ෆොටෝ එක දකින්න යෙදෙනවද? නැහැ.
අලුත් දෙනා විඥානේ වෙනස් වෙනවා.
බලන කෙනා තමයි. ඉතින් බලන කෙනාට තමයි ප්‍රකට වෙන්නේ.
නෑ ෆොටෝ එකේ ඉන්නේ කෙනා.
දැන් පඤ්ඤා ඇති වෙන්නේ බලන කෙනාටද එළියේ තියෙන දෙයටද?
බලන්නේ.
ඒකට බලන කෙනාගේ ඔන්න පළවෙනි මොහොතේ බලද්දි විඥානයක් තිබුණානේ.
ඔව්.
දෙවන මොහොතේ බලද්දි තව විඥානයක් තියෙනවානේ. ওই විඥාන දෙක එකක්ද?
නෑ. බලන කෙනාගේ විඥානය
තමයි. එතකොට තේිනවද ಜಾති දෙකක් කියලා? ඒ දෙක එක වගේ වෙන්න පුළුවන්. තේරෙනවා?
විඥානයේ වෙනස් වෙන නිසා එක වෙන්නේ.
ඔකට යෙදෙන හේතු ටික අරන් බලන්න ඉතින්. ඔකට තමයි මේ හේතුඵල හොයන්නේ. දැන් ඵලය කියන්නේ අපි දැක්කා වුණා දැන් මෙහෙම බලනකොට ෆෑන් එකක්. දැන් මේ පැත්ත බලනකොට බලන්න මේ ෆෑන් එක පේනවා. හරි? මෙහෙම බලලා අපි මේ පැත්ත බැලුවා කියමු. දැන් ඔන්න එක ෆොටෝ එකක් ගත්තා. දැන් තව සැරයක් බලන්න. ඒ කියන්නේ තව ෆොටෝ එකක් ගන්න. ඇහැ තුලට තව ෆොටෝ එකක් ගත්තා. ෆෑන් එක.
බලන්න දැනෙන්නේ. නැත්නම් බැලුවොත් එක ගියා. තව ෆොටෝ එකක් බැලුවොත් තව.
අපි කියමු වෙනස් වෙලා නැහැ කියලා. මේ විදිහටම ගන්නවා කියමු. හරි. දැන් මම මේ වෙනස් නොවී ඉන්න හදන්නේ. ඒ විදිහම එකක් ගන්නවා. දැන් මුලින් දකින්කොට හැදුන හිතෙන් නේද මුලින් දැක්කේ විඥානය. දෙවැනියට දැක්කේ අර විඥාණයෙන්ද? නෑ, අලුත් විඥාණය. ඊළඟට දැන් ඇහැකින් දැක්කනේ. ඔව්, පළවෙනි සැරේ අපි ඇහැක් යොදාගත්තා. ඉතින් මේකේ ධර්මතාවයක් තියෙනවා. ඊළඟ මොහොතේ ඇහැයි අර ඇහැයි සම්බන්ධයක් නැහැ. අර ඇහැ නිරුද්ධ වෙලා දැන් අලුත් ඇහැක් ඉපදුනා දැන් දකින්න. ඒ කියන්නේ අපි දකින්නේ ඇහැක් සකස් කරගෙන. ඒක නුවණින් තේරුම් ගන්න ඕනේ. ඇහැ කියන එකත් බලන මොහොතේ හටගන්න ස්වභාවයක්. ඔක හරියට හිතන්න අර ඔව් දැන් කැමරාවට අලුත් අර ෆොටෝ එකක් ගත්තු නැති රීල් එකේ කොටසක් වැටෙන්න ඕනේ. නේද? ගත්තු ෆොටෝ එක උඩම මේක ගහගෙන හරියන්නේ නැහැ. ඩිජිටල් එකෙත් මේක සේව් වෙලා තමයි අලුත් තැනක අලුත් එකක් ගන්න. මේකේ තමයි ඇහැ. හරි. එතකොට මුල ඇහෙනුත් නෙමෙයි මේ අලුත් එක ගන්න හේතු වෙන්නේ. එහෙමත් බැයි නම් හිතන්න අපි මුලින් බලනකොට ආලෝකය ටිකක් තිබුණානේ. ඇහැට ආවනේ. ඒ ටිකමද දෙවෙනි සැරේ බලද්දී එන්නේ. එතකොටත් පේනව නේද වෙන එකක් දැකලා තියෙන්නේ කියලා. හැබැයි ওই දෙක එක වගේ. ඉස්සෙල්ලා දැක්ක ෆෑන් එක වගේමයි දැන් දකින්න එක. එකම තියෙනවා කියලා හිතා. ওই දෙකේ පොඩි වෙනසක් දැක්කොත් කියන අර තිබුණ එක වෙනස් වෙලා කියලා. දැන් පේනවද වෙනස් වෙලා කියනකොට රැවටීමක් වෙලා කියලා, මුලාවක් වෙලා කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ එක වගේ කියලා තියනවා කියලා හිතුණාට උතන තියෙන්නේ අන්‍ය තත්ත්ව ගොඩක්. නුවණින් බලනකොට පේනවා මුලින් තිබුණ තත්ත්වෙ නෙමෙයි ඊළඟ තත්ත්වෙ. ඒ මොහොතේ තත්ත්වෙ නෙමෙයි ඊළඟ තත්ත්වෙ. පවතිනා වගේ පෙන්ුණාට වෙනස් වෙනස් තත්ත්ව ගොඩක්. අන්‍ය තත්ත්වන් පඤ්ඤාය කියනවම එකක් තේරුම් ගන්න පුළුවන්. නුවණින් බලනකොට. හරි. නුවණ යෙදුම් නැත්නම් ඔන්න එකක් පවතිනවා කියලා හිතෙනවා. ඔක නුවණින් බලන කෙනාට පේනවා ඒ පවතිනවා කිව්වත් ඔතනක් තියෙන අන්‍ය තත්ත්ව ගොඩක්. එතකොට පේනවා තියෙනවා කියලා කියන්න බෑ. තියෙනවා කියලා කියන්න බෑ කියන්නේ නিত্য ක්‍රියාන් කරන්න බෑ. තියෙනවා කියන්නේ නিত্যයිනේ. නিত্য කරන්න බෑ. ඒකයි ඔක නිරුද්ධ වෙනවා කියන්න ඕන. ඔව්. තියනවා කියන්න බෑ. තියනවා කිව්වොත් නিত্য. එතකොට තමයි තියෙන දේ වෙනස් වෙලා කියන්න හදන්නේ. නේද? ඒ තියෙන දේ වෙනස් වෙනවා කියනවට වඩා කියන්න තියෙන්නේ මේකේ හට ගැනීමකුයි නිරුද්ධ වීමකුයි තියෙනවා. ඒ මේ தত্ত্বයක් හටගත්තා නිරුද්ධ වුණා. තව தত্ত্বයක් හටගත්තා ඒකත් නිරුද්ධ වුණා. තවත් தত্ত্বයක් හටගත්තා ඒකත් නිරුද්ධ වුණා. ඉතින් ඕනනම් ওই ටික එක වගේ தত্ত্ব ගොඩක් කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට තේරුම් ගන්න ඕන අන්‍ය தত্ত্ব ගොඩක්. තියනවා කියලා හිතුණාට උතන තියෙන්නේ අන්‍ය தত্ত্ব ගොඩක්. තිතස්ස අන්‍ය தত্ত্বං පඤ්ඤාය. අඤ්ඤතත්තං කියන එක ප්‍රකට වෙනකොට වෙනස් වුණා කියන කතාව නෙවෙයි. අලුත් ස්වභාවයක් හටගත්තා ඒක නිරුද්ධ වුණා. තව ස්වභාවයක් හටගත්තා ඒක නිරුද්ධ වුණා. තව ස්වභාවයක් හටගත්තා නිරුද්ධ වුණා. දැන් ඔය ලේන කෑ ගහනකොට අහගෙන ඉන්නේ මුලින් තිබුණ සද්දෙයි දෙවෙනි සද්දෙයි මොකද්ද සම්බන්ධය? එක හටගත්තා නිරුද්ධ වුණා. දෙවෙනි එකත් හටගත්තා නිරුද්ධ වුණා. තුන්වෙනි එකත් හටගත්තා නිරුද්ධ වුණා. නේද? අර කලින් එකෙන් මෙතෙන්ට මුකුත් ආවේ නැහැ දෙවෙනි එකට. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට මුකුත් ආවේ නැහැ. සද්දයක් හටගත්තා නිරුද්ධ වුණා. සද්දයක් හටගත්තා නිරුද්ධ වුණා. ඒකයි විදිහට පේන්නත් පුළුවන් ඒ විදිහට නැතුව වෙනස් වෙලා පේන්නත් පුළුවන් නේද? ඈ? නෑ, ඉතින් වෙන්න පුළුවන් දෙකයි. ඒ විදිහට පේන්නත් පුළුවන්. වෙනස් විදිහක් පේන්නත් පුළුවන්. ඒ විදිහට පෙන්වුනොත් අපිට ඒකමයි කියන්න පුළුවන්. ඒ විදිහට පෙන්වුනත් මේ අලුත් එකක් තියෙන්නේ. නැවත තේරුම් ගන්න. දැන් ලේනගේ සද්දේ ඒ විදිහටම ඇහෙනවා. මුලින් සද්දේ වගේම තමයි දෙවෙනි සද්දේ. ඒ වුණාට ওই දෙක එකක්. ඒ දෙක දෙකක් කියලා තේරුම් ගන්න. ඒ වගේ වෙන්න පුළුවන්. ඇයි ඉතින් ওই දෙක සම්බන්ධ කරන්න හොදන්නේ? අලුතෙන් එකක් හටගත්තා උග නිරුද්ධ වුණා. පරණ එකේ ඩෙවලොප්මන්ට් එකක් කරන්න යන්න එපා. නේද? අලුතෙන් සිද්ධියක් හටගත්තා ඒක නිරුද්ධ වුණා. ඒ සිද්ධිය හටගත්තේ ඇයි? හටගන්න හේතු යෙදුණ හින්දා. මොනවද කියනවා? ඒ හේතුඵල පටිච්ච සමුප්පන්න. ඒ දේ හටගන්න හේතු යෙදුණහන් හටගන්නවා. ඒ දේ හටගන්න හේතු යෙදෙනකොට ඒක හටගන්නවා. හේතු නැති වෙනකොට ඒක ඉවරයි. ඒවා වෙන වෙන සිද්ධි කියන එක තේරුම් ගන්න.
තමයි ඒවා සම්බන්ධ කරන්නේ.
ඔව්.
විඥානය.
අපේ මුලාවයි ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා අපි ওই ටික සම්බන්ධ කරනවා. ඉතින් ඒක වෙනස් වෙනස් එකක් වුණත් අපි කියනවා නෑ නෑ මේක වෙනස් වෙයි. ඒ හදාගන්න ඔව් දැන් අපි කරන මුලාව තමයි සද්දය ඇහෙනකොටම ඔකට රූපයක් දාන ලේනෙක්ක නේද? ඊළඟ සද්දය එනකොටත් ආයේ ලේනෙක් හදනවා. ඔය දෙන්න එකම ලේන කරනවා. අර එළියේ ඉන්න ලේන තමයි මේ නේද? දැන් ඔය එන සද්ද ටික අපි එක්කෙනෙකුට අයිති කරනවා. මෙයාගේ සද්ද ටික තමයි ඔය. දැන් ඔය එකකට අයිති කරන්නේ අපි නේද? අපට ඇහෙන්නේ වෙන වෙන සද්ද ටික. ඔය ඔක්කොම සද්ද කලේ එක සතෙක් කියලා අපි එක දෙයකට අයිති කරනවා. නේද? දැන් ඕක හිතෙන් කරන මුලාවක් නේද? හිතන්න ටිකක් අමාරුයි නේ. ඔක්කොම ටික තියෙනවා. දැන් මේ ෆෑන් එකේ සද්දේ ඇහෙනවද? ඔකට එකසරේක ඇහෙනවා සද්දයක්. ඒකට අපි ෆෑන් එක කියනවා. යා ඊළඟට ඇහෙන සද්දෙත් අපි ෆෑන් එක කියනවා. ඊළඟට ඇහෙන සද්දෙත් ෆෑන් එක කියනවා. ඊළඟට අර ෆෑන් එක කියන එක එකක් කරා. මේ එක එක මොහොතේ හදපු ෆෑන් ටික තනි එකක්
කරනවා.
ඔව්. ඊට පස්සේ සද්දේ පොඩ්ඩක් වෙනස් වෙලා යනවා තන්න ෆෑන් එක වෙනස් වෙලා කියනවා.
විඥානේ වෙනස්
වෙනවා. තේරෙනවද දැන් අර වෙනස් වෙනවා කියන එකේ මුලාව?
ඒකම වෙනස් වෙනවා.
වෙනස් වෙනවා කියනකොට අපි ඒකම කරලා
ඇතුලේ තමයි වෙනස්
එතකොට දැන් පවතින දේ හැදුවේ කවුද? අපේ හිත ඇතුලේ නේද හතර තියෙන්නේ. මොනෝ කයි එළියේ දැන් දෙයක් පවතිනවා කියලා හිතුණට ඕකෙත් ප්‍රකට වෙනවලු තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤාය. නුවණින් බලනකොට පේනවා ඔය තියෙනවා කිව්වට ඕකත් අඤ්ඤ තත්ත්ව ගොඩක් නේ. වෙනස් වෙනස් තත්ත්ව ගොඩක් නේ. ඒකට කොහොමද එකක් කියන්නේ? දැන් අපි රැවටෙන්නේ ඒ තත්ත්ව ටික එක වගේ හින්දා අපි ඕක එකක් කරනවා. මම දකින දකින මොහොතේ හිතන්න ෆොටෝ එකක් කරන් පැත්තකින් තියෙනවා. තවසරයක් දකිනවා කියන්නේ තව ෆොටෝ එකක් කරන් පැත්තකින් තිබ්බා. තවසරයක් දකිනවා කියන්නේ තව ෆොටෝ එකක්. දැන් ඔය ෆොටෝ තුනම එක වගේ වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඔය තුනම එකයි කියලා කිව්වොත් හරිද? ඒවා වෙනස් වෙනස් හේතු යෙදුන හින්දා සකස් වුණ ಜಾති තුන. සංකත ධර්ම තුනක් තව විදිහට කිව්වේ. ඵල තුනක්. ඵල කියන්නේ හේතු ප්‍රත්‍ය යෙදුන හින්දා සකස් වුණ. එතකොට මොහොතක් වාසා දකින්නවා 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 කියන්නේ වෙන වෙනම තව තව ෆොටෝ එකක් ගන්නවා. මේ කැමරාවක් වගේ හිතා ගන්න නැහැ. මේ ඇහැ කියන්නේ කැමරාවක් වගේ. ඔව්. ඒ වුණාට පේන්නේ අර කලින් තිබුණ එකම අතන තියෙනවා. දැන් ඔය අපි මුලාවේ ඉන්න හින්දා ඔකේ ඇත්ත තත්ත්වේ පේන්නේ නැහැ. අපි හිතන්නේ එළියේ තියෙන දේ දකින්නවා කියලා. ඒ වුණාට මේ ඇහැ ඇතුළට ගත්ත ස්නැප්ෂොට් එක තමයි ওই දකින්නේ. ඒ මොහොතේ ගත්තු ෆොටෝ එක දකින්නවා කියලා හිතන. අර ෆිල්ම් එකේ එක ෆ්‍රේම් එකක් දැකීමක් එක මොහොතක. තව ෆ්‍රේම් එකක් දැකීමක් තව මොහොතක. ඔවා වෙන වෙන සිද්ධි ගොඩක්. මෙන්න නැත්තම් වෙන වෙන හිත් ගොඩක්. වෙන වෙන විඥාන ගොඩක්. ඒක එක විඥාණයෙන් එක වගේ දේවල් දැනගන්න පුළුවන්. ඒ වුණාට මේවා එකකට එකක් වෙනස් සිද්ධි ගොඩක්. ඒක අපි පුරුදු වෙලා තියෙන ওই ටික එකක් කරා. ඒ සරේ තියෙනවා ඉතින් ওই තියෙන දේ වෙනස් වුණා කියලා. ඒකයි මං කියුවේ කැමති නම් එහෙම කියා ගන්න පුළුවන්.
අපි වයසට යන්නේ හැම ගෑන හැම මොහොතම අපි වයසට යනවා. හැබැයි ඒක තේරෙන්නේ නැහැ. අවුරුද්දකට දෙකකට විතර පස්සේ වෙනස තේරෙනවා. හැබැයි ඒක ටික ටික වුණා.
වයසට යෑම ලෙඩවීම මරණය නැහැ කියන්නේ ඒක තියෙනවා. කාටද තියෙන්නේ? ලෝකෙට ආйти දැක්මේ ඉන්න අය. ලෝකෙට ආйти දැක්මේ ඉන්න අයට. ලෝකෙට ආйти දැක්ම කියන්නේ ඇත්ත ඇති හැටි දැක්ම නෙවෙයි.
පටිච්චසමුප්පාදේ කෙරවලේ තියෙනවා
ඒක. පටිච්චසමුප්පාදේ පටන් ගන්නෙ මොකෙන්ද? ඒ තමයි කිව්වේ ලෝකෙට ආйти අයට ඒ ටික තියෙනවා. විද්‍යාවේ ඉන්න අයට ওই ටික තියෙනවා. ඇත්ත ඇති හැටි නොදන්න අයට වයසට යෑම තියෙනවා. ලෙඩවීම තියෙනවා. මැරෙන එක තියෙනවා. රහත් වෙනකන් තියෙනවා. අන්න ඕක තමයි තේරුම් ගන්න. ඒ කාටද කිව්වේ?
බර කරත් දැක්කත්.
ආනන්ද හැඳුරුව රහත් වෙලාද? රහත් වෙලාද? සෝවාන් වුණා කියන්නේ අවිද්‍යාව තියෙන. ඒ අවිද්‍යාවේ ඉන්න කෙනාට වෙන කොහොමද කතා කරන්නේ? ඒ ලෝකෙට ආйти දැක්මෙදි ලෝකෙට ආйти ධර්මතාව තමයි වයසට යන එක, ළඩ වෙන එක, මැරෙන එක. නැහැ. රහත්තුන බුදුහාමුදුරුවෝ ඒවට ගියේ නැහැ.
ඒ කියන්නේ
අවුරුදු 35න් පස්සේ. බුද්ධත්වයේ ලැබුවේ කොයි මොහොතේද? ඊට පස්සේ ඕවා එකක්වත් නැහැ. මොකද බුද්ධත්වයේ ලැබුවට පස්සේ බුදුරජාණන් වහන්සේට ශරීරයක් නැහැ. ශරීරය අතෑරියා. මගේ කියලා යම් කිසි දෙයක් තිබුණාද? එහෙම දෙයක් පිහිටන්නේ නැති තත්වයකට
ආවා.
ඒ ශරීරේ බලාරණ. ශරීරේ නැත්ති රහත් වුණ මනසට. අවිද්‍යාව දුරු වුණ මනසට. ලෝකෙට ආйти දේවල් ලෝකෙට ආйти මට්ටමේදී එහෙම දේවල් තියෙනවා. අපි අවිද්‍යාවෙන් හිතන ටික බුදුහාමුදුරන්ට පටවලා හරියන්නේ
නැහැ.
අපි දැන් ශරීරයක් අල්ලගන්නේ අවිද්‍යාවෙන් නේද? දැන් බුදුහාමුදුරන්ට ශරීරයක් අයිති කරන්නේ අවිද්‍යාවෙන් නෙමෙයිද?
එතකොට ඒක කතන්දර හැදෙන්නේ කොහොමද?
හිතේ අවිද්‍යාවෙ ඉන්න අයට ඕවා කියන්න පුළුවන්.
ඒ කියන්නේ බුදුහාමුදුරු කියපු දේවල් නෙමෙයිද?
බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ අවිද්‍යාවේ ඉන්න අයට, ඒකෙන් මිදෙන්න නේද? ඒකට අවිද්‍යාවේ ඉන්න අයට ධර්මයේ දේශනා කරන්නේ සම්මතෙන්. මේ හින්දා තමයි කිව්වේ ඔන්න සංකත ධර්ම තියෙනවා. ලෝකෙට ආйти හැම දෙයක්ම සංකතයි. හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒකට ඒවා නුවණින් බලන කෙනාට ලක්ෂණ තුනක් පේනවා. නද උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. දැන් ශරීරයේ ලෝකෙට ආйти දෙයක්ද නැද්ද? ලෝකෙට ආйти. ඒ කියන්නේ සංකත ධර්මය. එතකොට ශරීරයේ ওই ලක්ෂණ තුන ප්‍රකට වෙනවා. මොකද්ද? උපාදෝ පඤ්ඤායති හට ගැනීම, වායෝ පඤ්ඤායති විනාශ වීම. තියනවා කියලා යම් කිසි කාලයක් හිතුණා නම් තිතස්ස අඤ්ඤ තත්තං අඤ්ඤාය.
ඉතින් ඒක නෙමෙයි මේ උපදායි මරණය අතර තියෙන ටික.
ඒක තමයි. ඉතින් ඒ ටිකට දැන් වෙනස් වීම කියන එක හරිද? තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. මේ මොහොතේ ෆ්‍රේම් එකක් තිබුණා, මේ මොහොතේ තව ෆ්‍රේම් එකක් තිබුණා, මේ මොහොතේ තව ෆ්‍රේම් එකක් තිබුණා.
පොඩ්ඩ වෙනස් වෙන ෆ්‍රේම්
වෙනස් වෙනස් වෙනවා කියන එක Tamanta අයිති වැඩක්. ඕන්නම් කියන්නේ මේ ෆ්‍රේම් එක වෙනස් වුණා, මේ ෆ්‍රේම් එක වෙනස් වුණා. එහෙ නැත්තම් කියන්න පුළුවන් මෙතන අලුත් ෆ්‍රේම් එකක් තියෙනවා, ඒක හැදෙන්න හේතු හින්දා ඒක හැදුණා. ඒ හේතු නැති වෙනකොට ඒක නිකුත් වෙනවා. තව ෆ්‍රේම් එකක් හැදෙන්න හේතු තිබුණා හින්දා ඒක හැදුණා. ඒක හේතු විරුද්ධ වෙනකොට නිකුත්
වෙනවා.
ඒක සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. ඒකේ ඉතින් අපිට වැදගත් කමක්
නැහැ.
වෙනස් වෙනවා කියන එක Tamanta අයිති දෙයක්. මේ ටික සම්බන්ධ කළොත් තමයි අර කයි මේකයි කම්පෙයා කරන්න පුළුවන්. එක වාගෙනම් මොකද්ද ප්‍රශ්නේ? එක වාගේද වෙනස්ද කියන එක නෙමෙයි. ඇයි ওই දෙක කම්පෙයා කරන්නේ? ඇයි ওই දෙක සම්බන්ධ කරන්නේ? මේ මොහොතේ හිටියනම් කලින් එකට එකත් එක්ක කම්පයර් කරන්න බෑනේ. දැන් මේ මොහොතේ විඥානයක් කියන්නේ මේ මොහොතේ දැනගැනීමක් නේ. මේ මොහොතේ දැනගන්න හේතු යෙදෙන හින්දා ඒ විඥානේ පහළ වෙනවා. හරි. ඒ විඥානය අපි කලින් විඥානයක සම්බන්ධ කරලා බැලුවේ නැත්තම්
එතකොට අලුත්ම කෙනෙක් මොකියා බලනවා
වගේ. අනේ ඒක තමයි එන්න ඕන. කලින් එකට සම්බන්ධ කරන්න එපා. මේ මොහොතේ දැනගත්තා කියන්නේ අලුත් දැන ගැනීම. ඒ දැනගන්න හේතු යෙදුන හින්දා ඒක දැනගත්තා. ඇයි ඕක කලින් ඊට කලින් දැනගත්තු එකට සම්බන්ධ කරන්න යන්නේ? ඒක වෙන හිතක්. ඒ හිතයි මේ හිතයි ඇයි සම්බන්ධ කරන්න හදන්නේ ඉවේ? ඒ දෙකෙන්ම දැනගන්නේ එක වගේ දෙයක් වෙන්නත් පුළුවන් වෙනස් දෙයක් වෙන්නත් පුළුවන්. ওই දෙකම වෙන්න පුළුවන්. නේද? දැන් මං අහන්නේ ඕක ඉතින් ಜಾති දෙකක් කියලා දකින්න. කොයි වෙලාවෙ හේතු යෙදුන හින්දා සකස් වුණ හිතක් ඒ වෙලාවේ. මේ මොහොතේ හේතු යෙදුන හින්දා සකස් වුණ හිතක් මේ වෙලාවේ. ඒක එහෙම තමයි. ඒ ඇත්ත ඇති හැටියට දකින්න පුරුදු වෙන්නකො. මොකටද මේ අමාරුවෙන් ওই ටික සම්බන්ධ කරන්නේ? මොකටද සම්බන්ධ කරන්න යන්නේ? ඔය සම්බන්ධ කරන හින්දා තමයි සසරේ යන්නේ. දුක් විඳින්න. ඔක වෙනස් වුණා කිව්වොත් ඉතින් දුක් විඳිනවා. අනේ වෙනස් වෙලා. ඇයි ඉතින් වෙනස් කරගත්තේ? ඔය සම්බන්ධ කරන්න ගිහින්නේ වෙනස් කරගෙන. මේ මොහොතේ හටගන්න හේතු යෙදෙන හින්දා හටගන්නා හේතු නිරුත් වෙනවන විදිහට. ඉතින් මේ මොහොතේ ඉපදිලා මේ මොහොතෙන් මැරෙන්න. ඒක ඊළඟ එකට ඉතුරු කරන්න එපා. එහෙම කරුවොත් දුකක් නෑ. හරි අමාරුවෙන් මේ සසරේ යන්නේ. අරවා මේ සම්බන්ධ කර කර ඔය කරන වැඩේ නවත්තන්න කියලායි කියන්නේ. මේ මොහොතේ හේතු යෙදෙන හින්දා මේ මොහොතේ හට ගන්නවා. ඔක විතරක් දකින්න. ඔව් ඉතින් මෙච්චර කල් හිතපු ටික අයින් වෙනවා. ඒක තමයි නිවන කියන්නේ රහත් සංවහන්සේගේ ස්වභාවය. එතකොට
එහෙම වුණාම තමයි අපිට කෑමක් වැඩිය නැතුව ජීවත් වෙන්න පුළුවන්. අර දැන් අපි ඉතිරි දවස්ින් නම් හිතන්නේ මේ තුනක් කන්න ඕනේ කියලා රොමිම හිතාගෙන දැන් ඒව අනිත්‍යක ඒව ඔක්කොම අත්‍යන්තම.
ඔව්.
අර එක සැරයක් කෑවත් ඇති
කෑම හම්බ වුණත් කනවා නැත්තම් නිකන් ඉන්නේ.
එතකොට ඊවත් වෙන්නේ මොකටද? කියන්නේ ඒවත් වෙච්චාය. ඔබට ඉන්නා අපස්සේ ඊවත් වෙන වැඩක් නැහැ.
ඒක තමයි ඉතින් ජීවත් වුණත් අහනවා ජීවත් වෙන්නේ මොකටද කියලා, මැරුණොත් එහෙම අහනවා ඇයි මැරුණේ කියලා.
නෑ
නෑ රහත් වුණාට පස්සේ ජීවත් වෙන්නේ නැවතුනේ. රහතන් වහන්සේ ඇයි දිවිනහගත්තේ? ජීවත් වුණත් අහනවා ඇයි ජීවත් වුණේ? ඉතින් ඔය ප්‍රශ්න දෙකම රහතන් වහන්සේට නෑ. මොකද ශරීරය කල්ලාගෙන නෑ. ඔය ප්‍රශ්න තියෙන්නේ කාටද? ශරීරය අල්ලගත්තු අයට. හරි. ශරීරයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැති වුණාම ශරීරේ තියෙනවා කියලා පිළිගන්නවා. දැන් තියෙනවා කියන කතාවක් නෙමෙයි සංකත ධර්ම. දැන් හොයන්න ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කොහේ හෙන් දැකලා එක්ක කණින් අහලා නාසයෙන් දිවෙන් ඔය ආයතන හයෙන්නේ දැනගන්න. ඒත් ආයතන හයෙන් දැනගන්නවා කියන්නේ අර ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩක් නේද? මේ මොහොතේ හේතු යෙදෙන හින්දා හිතක් හදුණා. ඇත්තටම ඒ හිත හැමම නිරුද්ධ. එතකොට ඔය සද්ද ඇහෙනකොට එළියේ රූපයකට ඕව සම්බන්ධ කරන්න ගියේ නැත්තම් කණෙන් සද්දයක් ඇහෙනවා. හිතක් හැදුනා ඒ සද්දය. තව සද්දයක් ඇහුණා ඒක අහන්න හිතක් හැදුනා ඒක අලුත් හිතකින් දැනගත්තා. පරණ හිතයි මේ හිතයි සම්බන්ධ කරන්න ගියොත් නේද ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කෙන හටගන්නේ පෙර තිබිලා නෙමෙයි පෙර නොතිබීමයි හටගන්නේ. දැන් මේ මොහොතේ දැනගන්න ස්වභාවය කලින් තිබුණා නෙවෙයි පෙර නොතිබීමයි හටගන්නේ. කලින් තිබිලා හටගන්නව නෙවෙයි කලින් තිබුණා නෑ හටගන්න ඕනේ නෑනේ ඒකම තියෙනවනේ. එහෙම නෙවෙයි පෙර නොතිබීම අලුතෙන් හටගන්නවා. හටගන්න දේ පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුවම නිරුද්ධ වෙන. ඊළඟ හිතට පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ. අපේ මුලාව හින්දා තමයි අපි ওই දෙක සම්බන්ධ කරන්නේ. මතකය කියන එක මුලාවක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. දැන් සිද්ධ වුණ දෙයක් මතක් කරන්න පුළුවන්. ඉතින් මේ මොහොතේ මුලා වෙලා තියෙන්නත් පුළුවන්, මුලා නොවී තියෙන්නත් පුළුවන්. හරි වැරදි කතාව නෙමෙයි, අපි හිතන දේෙන් වැරද්දට යනවා. දැන් මේ මොහොතේ හිතනවා කියන්නේ මේ මොහොතේ හිතක් පහළ වෙනවා. මොනවා හරි මතක් කරනවා කියන්නේ ඊයේ වුණ සිද්ධියක් දැන් මතක් කරනවා කියන්නේ අපි ඊයට යනවද නැත්නම් මේ මොහොතේ හිතක් හදනවද? ඔව්. මේ මොහොතේ හදන හිත මේ මොහොතේ හිතක් කියලා දකි. ධාරණය කරගන්න ඕන ඕක බලන්න පුළුවන් වෙනකම්. ඕක බලන්න පුළුවන් වුණහම කිසිම ධර්මයක් ඕනේ නැහැ. ඔහොම බලා ඉන්න ඉතින්. සද්දයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. සද්දේ හටගත්තා කියලා දැනගත්ත හිත ඒ හිත හටගත්තා නිරුද්ධ වෙනවා. තව හිතක් හටගත්තා නිරුද්ධ වෙනවා. තව හිතක් හටගත්තා තව සද්දයක් අහන්න ඒක නිරුද්ධ වෙනවා. ඕක බල බල ඉන්නකොට ඕවා සම්බන්ධ කරන්න වෙලාවක් නැහැ. එතකොට ඔන්න මේ මොහොතේ දැනීමක් තිබුණා. මේ නිරුද්ධ වෙනවා. තව දැනීමක් තියෙනවා ඒක නිරුද්ධයි. තව දැනීමක් තියෙනවා ඒක නිරුද්ධයි. තව දැනීමක් තියෙනවා නිරුද්ධයි. දැන් මුලින් අපේ හිත කියනවා ඔක ආස්වාසය. ප්‍රාස්වාසය. ආස්වාසය. ප්‍රාස්වාසය. ඊළඟට බලන්න ආස්වාසයේ තියෙන දැනීම වෙන් කරා. මෙහෙම දැනීමක් තියෙනවා, මෙහෙම දැනීමක්, මෙහෙම දැනීමක්, මෙහෙම දැනීමක්. ඒ දැනීම ඇති වෙනව නැති වෙනව. ඒකට උතන නමක් දෙන්න විදිහක් නැහැ. ආස්වාසය කියලා නමක් දෙන්න විදිහක් නැහැ. දැනීමක්. يعني හිත දැනගත්තා. හිත දැනගත්තා. හිත දැනගත්තා. තව එකක් දැනගත්තා. තව එකක් දැනගත්තා. තව එකක් දැනගත්තා. කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය. ඒ කියන්නේ කායේ ස්පර්ශය නිසා හටගන්න හිත. ඒක ඒ ස්පර්ශයක් දැනගත්තා. තව ස්පර්ශයක් දැනගත්තා. තව ස්පර්ශයක් දැනගත්තා. ඒක ඕක කලින් එකට සම්බන්ධ කළේ නැත්නම් ආස්වාසයක් හදන්න බෑ. දැනීමක් හටගත්තා නිරුද්ධ වුණා. දැනීමක් හටගත්තා නිරුද්ධ වුණා. අර වෙන වෙනම ෆ්‍රේම්ස් ටික වෙන් කරන්න.
මතකවල
ඔතවට දැනීමක් තියෙනවා. හුස්ම කියන කතාවක් යෙදෙන්නෙම නැති වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. අපි මෙච්චර කල් ඔව සම්බන්ධ කරලා දීපු නමක් තමයි හුස්ම කියන එක, ආස්වාසය කියන එක. එතකොට ඒ ලේබල් එක දාන්නේ මේ පැත්තක ඉන්න හිත. මුලා වුණ හිත. මේ දැනීම් දැනගන්න හිත නෙවෙයි. දැන් අපි අර මුලා වුණ හිතට ලේබල් දාන්න ඉඩ නොදී මේ මොහොතේ දැනගන්න හිත දිහා බලන් ඉන්න. එතකොට දැනීමක් තියෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. තව දැනීමක් ඇති වුණා, නැති වුණා. තව දැනීමක් ඇති වුණා, නැති වුණා. ඕවා කලින් එකට සම්බන්ධ කම්පයා කරන්න යන්නේ පාර වගේ දැනීමක්ද නැද්ද? ඒක මුලාවෙන් කරන දේ. නෑ, එහෙම බලන්න ඕනේ නෑ. ඒ සතිපට්ඨානෙ තියෙන්නේ ඕවා නොදන්න කෙනාට මුලින්ම පටන් ගන්නකොට. දැන් මුලින් දැනගන්න ඕනේ ආස්වාසයක් කියලා. දැන් මේ හොයන්නේ ආස්වාස කිව්වේ මොකටද? ඒකට පේනවා දැනීම ගොඩක්. ඒකට ආස්වාසය නැති වෙනවා. දුරට ගිහින් එහාට ගිහින්. ධර්මයේ දැන් ඕවා දකින්න අර කලින් දැනගෙන හිටිය ටික අයින් වෙනවා. අපරාධිනේ මේකට මේ නමක් දාගෙන හිටි. දිග කොට කතාවක් නෑ. ඉතින් මේ මොහොතේ දැනීමක් ඇති වුණා නැති වුණා. තව දැනීමක් ඇති වුණා නැති වුණා. තව දැනීමක් ඇති වුණා නැති වුණා. ඉතින් ආස්වාසය කියලා එකකුත් පිහිටන්නේ නැත්තම්. ওই දිග කොට කතාවක් කියදෙන්නේ ආස්වාසයට තියෙන ලක්ෂණ ටික ආස්වාසෙත් එක්කම ඉවරයි. මුලදී තින් පේනවා අපේ පරණ පුරුද්දනේ ඉන්නේ. ඔන්න හුස්ම තියනවා කියලා පේනවා. දැන් හොඳට තව ටිකක් සිහියෙන් බලනකොට මේ හුස්ම කිව්වේ අපි දාපු ලේබල් එකක්. දැනීම් ගොඩක් නේ තියෙන්නේ. දැනීම් ටික දිහා බලائیں۔ එතකොට පේනවා මේ දැනීම හට ගන්නවා, ඒක නිරුද්ධ වෙනවා. තව දැනීමක් හටගත්තා, ඒක නිරුද්ධ වෙනවා. තව දැනීමක් හටගත්තා, ඒක නිරුද්ධ වෙනවා. කලින් තිබුණ දැනීම නිරුද්ධ වෙලාමයි අලුත් දැනීමක් එන්නේ. ඒක නිරුද්ධ වෙලාමයි අලුත් දැනීමක් එන්නේ. ඒකට කලින් එකයි මේකේයි සම්බන්ධයක් නැහැ. නෝක දකින්න. අපි මුලාවෙන් කරන්නේ සම්බන්ධ කරන එක. ඒ සම්බන්ධ කරන එක නැවැත්වීම වෙනවා ඇත්ත ඇති හැටි දකිනකොට. නැත්නම් මේ පටිච්ච සමුප්පන්න බව දකින්න. මේ මොහොතේ දැනීම පටිච්ච සමුප්පන්නයි. ඒ දැනීමට හේතු යෙදුන හින්දා දැනුණා. ඊළඟ දැනීමට හේතු යෙදුන හින්දා දැනුණා. අන පටිච්ච සමුප්පන්න බව. මේ දැනීම පටිච්ච සමුප්පන්නයි. කියන කාය විඥානේ හටගන්න හේතු යෙදුන හින්දා හටගත්තා. ආයේ තව දැනීමක් එනවා කියන්නේ ඒක හටගන්න හේතු යෙදුන හින්දා ඒක හටගත්තා. පටිච්ච සමුප්පන්න. නෑ වෙනස් වෙනවා කියනවා. මොකද්ද වෙනස් වෙන්නේ? දැනීමක් හටගන්නවා නිරුත් වෙනවා. ක්ෂණේක්ෂණ. ඔව්. දැනීම කියන එක දකින ක්ෂණේ දැනීම තියෙනවා. මේක කලින් එකට සම්බන්ධයක් නැහැ. සම්බන්ධ කළොත් නේ වෙනස් වෙලා කියන්නේ. ඒ ඇයි සම්බන්ධ කරන්නේ? මේ මොහොතේ දැනීම මේ මොහොතේ දැනීමක් විදියට දකින්න. ඒ දැනීම හටගත්තේ ඒකට හේතු යෙදුන හින්දා. ඒ ඉබේ හටගත්තු දැනීමක් නෙවෙයි. පටිච්ච සමුප්පන්න බවක් ඔය තියෙනවා. හිත ඉබේ පහළ වෙනව නෙවෙයි. ඒ කියන්නේ දැනීම අවිද්‍යාවෙන්ද? දැනීමේ ඇත්ත తත්වය නොදන්න බව අවිද්‍යාව. අපි කලින් එකකට සම්බන්ධ කරන්නේ අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම. මේ මොහොතේ පටිච්ච සමුප්පන්නව දැනීමක් තියනවා කියන එක එතකොට විද්‍යාවයි දෙනවා. ඇත්ත ඇති හැටි. අපි ඉන්නේ අවිද්‍යාවේ. මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ අවිද්‍යාව. හරි? සංකේ රහත් වෙනකම්ම අවිද්‍යාව. එතකොට තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් පෙන්නලා තියෙනවා. ඒක විද්‍යාව වෙන්න ඕන. පටිච්ච සමුප්පන්න බවක් ඔතන තියෙනවා. හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න ස්වභාවයක් ඔය තියෙනවා. එතකොට ඒක බලන්න පුරුදු වෙන්න ඕනේ. පටිච්ච සමුප්පන්න බව බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒක නිකම් පේන්නේ නැහැ. ඇයි අපි රැවටිලා මුලාවෙන්ම බලන බැලීමකනේ ඉන්නේ. හරි. කලින් එකයි මේකයි සම්බන්ධ කරලාමනේ බලන පුරුද්දකනේ ඉන්නේ. ආස්වාසය කියලා නමක් දෙන පුරුද්දෙමයි ඉන්නේ. ඔතන තියෙන්නේ දැනීම් ගොඩක් කියන පුරුද්දක නෙමෙයි.
දැන් අපි ආස්වාසය කියන්නේ මේ වාක්‍ය ඇතුළට ඇදගන්න ක්‍රියාවටනේ.
ඔව්. ඒ ටික දැනගත්තේ කොහොමද කියලා දැන් හොයන්නේ මේ. වාතය ඇතුළට ඇදගන්නවා කියලා කිව්වේ කවුද? අපේ හිතමනේ කියලා තියෙන්නේ. කවුද ඔබ හිතට කිව්වේ? හොයනවා නෝනේ.
අපි හිතුවත් නැතුවත් නැතුණා ආස්වාස ප්‍රාස්වාසයේ ඉදී කොමෙනෝනේ. අපි දෙහිත ආස්වාස ප්‍රාස්වාස කරන්නේ.
ඔව් එහෙම වෙනවා කියලා කිව්වේ කවුද කියලා දැන් හොයන්න.
ඒක අපි හිතුවේවත් නැහැ. ඒක වෙනවා
කියලා. ඒක වෙනවා කියලා දැනගත්තානේ.
දැනගත්තා
හිතට. ඉබේ වෙනවා කියලා දැනගත්තා නේද? ඒක කිව්වේ කවුද? දැනගත්තා කියන්නේ කවුරු හරි හිතට කියලා තියනවනේ. කොහෙන්ද ඒක
දැනගත්තේ?
ඔය පරණ පුරුදු. මනෝවිඥාණයෙන් කියපු කතාවක් දැන් පේනවාද ඉපදුන මොහොත? එහෙනම් දන්නේ නැති දෙයක් කියන්නේ කොහොමද? දැන් කොහොමද
කියන්නේ? දැන් මෙතන ඉන්නා අපි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ
ඇති. කරන්නේ ඇති. ඒක තමයි ඔය කරන්නේ ඇති කියන assumption එක කොහෙන්ද ගත්තේ?
මේ ඉපදෙන වෙලාවේ ඉතකෝ.
ඔව් කවුද කිව්වේ?
කවුරුත් කතා කියනවා. කවුරුත්
ඔය දැනගත්තු ඒවා නෙමෙයි. Tamanṭa peena mataka deval gena hitanna ko oy nodanna deval gena hitanna nathuwa. Kawuruwat kiyapu deval gena hitanna nathuwa tamanṭa addakinna puluwan de gena vitarak hinan.
Ehenam den ada mama bhavana karu vitarai mama siye denne aaswas karwa. Mama bhavana karanne innawada naththam ඒක
වෙනවදවත් නැතිවත්
මට
ඒක ගැන කිසිම තේරුමක්
නැහැ.
තේරුමක් තියෙන ටික ගැන බලන්නකො තේරුමක් නැති ඒවා ගැන බලන්නේ මොකටද? ආස්වාස කළා කියලා දන්නේ මුලාවේ. දැකලා නෙමෙයි. ඒක දැකලා නෙමෙයි කියන්නේ. මම කියන්නේ දකින්න. දැනුණා කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. ඔක බලන්න. මොකද්ද මේ ආස්වාස මේ මොහොතේ ආස්වාස කරනවද කියලා බලන්න. එතකොට ආස්වාසය නැති වෙයි. ආස්වාසයක් හදලා තියෙන්නේ මුලා වෙන්නේ. ඇත්ත ඇති ඇටි දන්න හින්දා නෙමෙයි. දැනගෙන තියෙන්නේ දැනීම් වල. ස්පහත් වෙනවා දැනෙන්නේ නැහැ. දැනීම් ගොඩකට නමක් දෙනවා ස්පහත් වෙනවා. නම දෙන එක නවත්තන්නකෝ. නම දාන්නේ ඔය පැත්තක ඉන්න හිත මුලාවෙන් දකින හිත ලේබල් එක. එක්ක දැනීමකවත් එක්ක ලේබල් එකක්වත් නැහැ නේද? මොනවා හරි දැනීමක් විතරයි තියෙන්නේ. දැනීම දිහා බලා ඉන්න. එතකොට ওই ලේබල් ටික අයින් වෙයි ටික ටික. ලේබල් අයින් වෙනවා කියන්නේ ලෝකේ අයින් වෙනවා. ලෝකෙට අයිති දේවල් එක එක අයින් වෙනවා. මොනවා හරි ලෝකෙට අයිති කියලා හිතුණා නම් ඒක දිහා හොඳට බලන්න. මේක කොහොමද ඒක දැනගත්තේ? හරියට දැක්කොත් ඒක අයින් වෙනවා. අර තමයි ලෝකෙන් මිදෙනවා කියන්නේ. එච්චරයි තියෙන්නේ ඉතින් දැකීම කියන එක දැකීමක් විදිහට දැක්කොත් ලේබල් දාන්න නැතු ඇසීම කියන එක ඇසීමක් විදිහට දැක්කොත් දැනීම කියන එක දැනීමක් විදිහට දැන් ඔය හුස්ම එහෙම දැනෙන කයේ එක එක දැනීම් තියෙනවා මේ දැනීම් විදිහට දකින්න සිහිය පිහිටන්න අමතෙන් බලනවා නෙමෙයි ඒ වෙලාවේ මෙහෙම දැනගත්තා මෙහෙම දැනගත්තා මෙහෙම දැනගත්තා කියන එකට සිහියයි නෝනයි දා. එතකොට කලින් දාපු ලේබල් ටික ටික අයින් කරන්න වෙයි. දැනීම් ගොඩක් නම් තියෙනවා. ඒ දැනීම් ගොඩ දිහා බලන් ඉන්නේ. ඒව නම් කරන්න යන්න ඇතුව. නම් කරන්න බෑ. දැනීමක් විතරයි. නම් කරන්න නම් දැනීම් ටිකක් එකතු කරන්න ඕනේ. ඉස්සෙල්ලා දැනීමයි මේ දැනීමයි ඊළඟ එකයි ওই ටික එකතු කරලා තමයි නමක් දෙන්න මේ. හුස්ම කියලා නමක් දෙන්නේ. දැනීම් ගොඩක් එකතු කරලා නේද? හුස්ම පටන් ගන්නකොට තියෙන දැනීම, තව පොඩ්ඩක් යනකොට දැනීම, මෙද හරියදී දැනීම. ඔය දැනීම් ටික එකතු කරලා නේද හුස්ම කියන්නේ. ඔව් එකතු කළේ නැත්තම් දැනීමක් හටගත්තා නිරුද්ධ වුණා. දැනීමක් හටගත්තා නිරුද්ධ වුණා. දැන් ලේබල් එකක් දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේකම හොම තමයි. වේදනාව කියන්නේ දැනීමක්. ඒ දැනීම දිහා මේ මොහොතේ තියෙන දැනීම බලන්න. දැන් මං කියේ අර ඔරලෝසුවේ සද්දේ අහගෙන ඉන්න පුළුවන් නේ. අපිට මුලින්ම හිතන ඔන්න ඔරලෝසුවේ සද්දේ ටික් 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 කොහොම ඇහෙනවද සද්දේ විතරක් අහන්නකෝ ඔකට ඔරලෝසුව දාන්න නේතු සද්දයක් ඇහුණා ඇහෙන්න හිතක් හැදුනා ඒ හින්දා ඇහුණා කෙන ඇසීම ආයි තව ටිකකින් තව සද්දයක් ඇහුණා ඇහෙන්න හිතක් හැදුනා ඉඳ ඇහුණා ඒක පරණ සද්දේ මේකයි සම්බන්ධ කළේ නැත්තම් ඔරලෝසුවක් හැදෙයිද? නෑ, සද්දයක් ඇහුණා නැති වුණා. තව සද්දයක් ඇහුණා නැති වුණා. ඔව්. ඒ නම කියන්නේ බාහිර දෙයක් අපි පනවනවා. ඒ දෙයක් පනවන ගතිය ටික ටික අයින් වෙනවා මේ මොහොතේ ඇසීම, 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 ඇසීම. එතන තමයි. එතෙන්ට ආවනම් ওই ලෝකෙින් මිදෙනවා. ඔව්. බාහිර ලෝකෙ පිළිගන්න තමයි අපි පුරුදු කරලා
තියෙන්නේ.
කවුද? ඔය ඉතින් මැරෙන්න කියලා දෙයක් නැහැ.
හැබැයි රහත් වෙලා රහත්තු මහන්සියලා
මැරෙන්නේ ඉපදුනොත් නේ. නෑ ඒක අමතක කරන්නකෝ මැරෙන්නේ ඉපදුනොත් නේ. ඒගොල්ලෝ අමතක කරන්නකෝ මැරෙන්නේ ඉපදුනොත් නේ. ඔව්. එතකොට මේ මොහොතේ දැන් දෙයක් අපි දැන් සද්දය ඇහෙනකොට ඔන්න ඔරලෝසුවක් කියලා කිව්වොත් ඔරලෝසුව ඉපදුනා. දැන් ඔරලෝසුවට කැඩිලා බිඳිලා යන්න පුළුවන් ඉපදුනොත් නේ. ඉපදුන් නැත්තම්
මොකුත් නැහැ.
ආයෙ ඔරලෝසුවක් කියලා දෙයක් කතා කරන්න බෑ. හරි. කට ඔන්න ඔය උපදින් නැති ගතිය තමයි රහතන් වහන්සේ කියන්නේ. ඔව් මුලා වුණහිත් උපදින්නේ නැහැ. මුලා වුණහිත් කියන්නේ ලෝකෙට අයිති දේවල් පනවනහිත් උපදින්නේ නැහැ. ලෝකෙට අයිති දේවල් පනවන්නේ මුලා වුණහිතෙන්නේ. එතකොට මුලා වුණහිත් උපදින්නේ නැහැ රහතන් වහන්සේගේ. හරි. දැන් උපදින් නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්ද? දැන් ඔන්න බල්ලා වතුරට එබෙනකොට ඌට බල්ලෙක් උපදිනවා. වතුරේ. අපට උපදිනවද? නැහැ. එතකොට දැන් ලෝකේ උපද්දන්නේ කවුද? හිත. හිතේ තියෙන මුලාව. දැනගන්න ගතිය නෙමෙයි දැන් පේනවා කියලා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. බල්ලෙක්ව උපද්දන්නේ රූපයක් උපද්දන්නේ හිත කියලා පේනවද? බාහිර ලෝකෙට අයිති රූපයක් උපද්දන්නේ හිත. ඒකම ටිකක් ගැඹුරට යන්න දැන් අපි කිසිම මුලාවක් යදුන් නැත්තම් අපිට කිසිම රූපයක් උපදින්න පුළුවන්ද? කිසිම මුලාවක් යදුන් නැත්තම් කිසිම රූපයක් උපදින්න පුළුවන්ද බාහිර? මුලාව හින්දානේ බාහිර රූපයක් උපදින්නේ. ඇහි මුලාව හින්දානේ එළියේ ෆිසිකල් රූපයක් තියනවා කියලා හිතන්නේ දැන් වතුරට එබෙන බල්ලට වෙන්නේ ඕකනේ. නේද? එතකොට තේරුම් ගන්න අපි ඔය අරව මේවා තියනවා කියලා හිතන්නේ මුලා වුණ හිතකින්ම බලල. මුලාව තියනකන් තියනවා. මුලාව යෙදුන් නැත්තම් තියෙන්න පුළුවන්. අන්නේ ඔක තේරුම් ගන්න. දැන් අර උපමාවෙන් හිතන්නකෝ. දැන් වතුරට එබෙන බල්ලට රූපයක් හටගන්නේ උගේ අවිද්‍යාව තියෙනකන් විතරයි නේද? අපේ මට්ටමට આવොත් වතුරේ හටගන්නාද බල්ලෙක්ගේ රූපයක්? නැහැ. එතකොට තේරුම් ගන්න අපි මුලාවක අවිද්‍යාවෙන් ඉන්නකන් අපට ලෝකයක් හටගෙන තියෙන අරූප වලින් අපේ මුලාව නැති වුණ දවසක ඒ වගේ රූප හටගනීද? ඒ වගේ රූප තමයි හටගෙන තියෙන්නේ. අපි ලෝකේ කියලා යම්කිසි දෙයක් කියනවා නම් හරිද? ඇහෙන් දැකලා දැනගත්තු රූප නම් එහෙන් දැකලා කවදාවත් ෆිසිකල් රූපයක් දැනගන්න බෑ. හරි. දැනගන්නවා කියලා හිතන එක අර බල්ලා රැවටෙනවා වගේ වැඩක්. නේද? අපිට අනිත් ආයතන නෑ. ඇහැ විතරයි තියෙන්නේ කියලා හිතන්න.
සර් ඒ පොන්ස වෙනස් කරගන්න. බල්ලා බස්නේ තමයි රූපේ
අපි දකින්නේ වෙනම තියෙන්න පුළුවන් රූප. අපි නැති වුණත් ඒවා තියෙනවා. ඔය කතාව අවිද්‍යාව තියෙනකන් කියන කතාවක්. ඒක තමයි දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ලෝකෙට අයිති දෙයක් කියන්නේ සංකත ධර්මයක්මයි. නෑ ඒක පිළි අරන්නේ නෑ. පිළිගත්තා නම් ඔය කතාව කියන්නේ. මොනවයින් හරි හැදිච්චා කියන්නේ හැදුන හේතු ටික අඳුර ගන්නවා. දැන් අපේ ඇහැක් තිබුණොත් විතරමයි මනුස්ස ඇහැකට විතරමයි ওই තියෙන දේවල් පේන්නේ. වෙන වෙන මට්ටමක ඇහැකට වුවක් පේන්නේ නැහැ නේද? එතකොට මේ ඇහැ නිසාම සකස් කරපු ලෝකයක් තමයි අපේ හිත දැනගෙන තියෙන්නේ. ඇහැ නිසාම සකස් කරලා දුන්න ලෝකයක් තමයි අපි දැනගෙන තියෙන්නේ. ඇහෙන් දැකලා දෙයක් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඇහි හැකියාව අනුව ප්‍රතිබිම්බයක් හදන්න පුළුවන් ස්වභාවයක්. ඇහැ ඇතුළට ප්‍රතිබිම්බයක් ආපු හින්දමයි එළියේ ගහක් තියනවා කියලා දැනගත්තේ නේද? හැබැයි එළියට ගිහින් අල්ලලා බලලා නෙවෙයි, ඒ අනිත් ආයතන නෑ කියලා හිතන්න. ඇහෙන් දැනගන්න වෙයි. හරි. එතකොට අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගැනීමේ, අපි ගහක් තියනවා කියලා දැනගැනීමේ වෙනසක් තියනවාද? ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බේ විතර නම් දැක්කේ. එළියට ගිහින් බලන්න බැයි නම්. හරි. අපි මේ ආයතනයෙන් මෙහා පැත්තේ ඉඳන්මයි බලන්නේ. එහෙන් බලනවා කියන්නේ ඕකමනේ. එහෙන් එළියට ගිහින් බලන්න බැහැ. එතකොට ඇහැ හදලා දෙන චිත්‍රපටිය බලන එක විතරමයි කරන්න පුළුවන්. ඕක බලලා අපි ලෝකේ ගැන කතාවක් කිව්වොත් මතක තියාගන්න ඕක මේ හිතෙන් හදන දෙයක්මයි. හිතේ ඇති වුණ චේතනා ගොඩක්මයි. හරි. ඔකට කියනවා සංස්කාර ලෝකය කියලා. හිතෙන් හදපු චේතනා ගොඩක් විතරයි. අපට වෙන මට්ටමක හැක් තිබුණා නම් අපි වෙන චේතනා ටිකක් හදනවා. මෙතෙන්ට පාට කොළයක් දාලා බැලුවා නම් එහෙම මේ බිත්ති එහෙම රතු පාටට පේයි. එතකොට හිත හදන්නේ අන්න රතු පාට ගහක් තියෙන.
මේ ලෝකෙම රතු පාටයි නේද?
ඔව්.
ඒ හැම එකම රතු
පාට. ඔව්. එතකොට කොළ පාට ගහක් නෙමෙයි එතකොට තියෙන්නේ. ඈ? පේනවද දැන් ඇහැ නිසා හිත හදනවා කියලා. ඇහැ උදව් කරගෙන විඥාණය හදනවා. දැන් අනිත් ආයතන ටිකෙත් ওই ටිකම නේද කරන්නේ? කන ශබ්ද ටික අල්ලගෙන ඔන්න හදනවා. රූප ටික. දැන් සද්දයක් ඇහිලා ඔර්ලෝසුවක් හදන්න පුළුවන්. ඒක හදන්නේ හිත ඇතුලේ. චේතනා වල. මේ තමයි සංස්කාරය. අපි ජීවත් වෙන්නේ සංස්කාර ලෝකයක කියලා අපි දන්නේ. මොකද අපේ මුලාව තියෙන්නේ ඔය හදන සංස්කාර ඔක්කොම එළියේ තියෙනවා කියලා පිළිගන්න දෘෂ්ටිගත වෙලා. හරි, ඒ දෘෂ්ටියේ තමයි අපි ඉන්නේ. ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. හිත මේ ඇහෙන් බලලා ඔන්න එළියේ තියෙනවා කියලා කියන එක එහෙමමයි කියලා විශ්වාස කරන මට්ටමක තමයි අපි ජීවත් වෙන්නේ. ඔකට කියනවා ලෝකයට අයිති දැක්ම කියලා. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි, යථාභූත ස්වභාවය නෙවෙයි. යථාභූත ස්වභාවය දකින්න නම් දැන් බුදුහාමුදුරුවෝ විශ්වාස කරලා මේ ආයතන අපිව රවට්ටනවා කියලා කියපු එක විශ්වාස කරලා ඒක ගැන නුවණින් හොයන්න. එහේ අපිව මුලා කරන. එහේ නිසා හටගන්න විඥාණය අපිව මුලා කරන. කන නිසා හටගන්න විඥානේ අපිව මුලා කරනවා. ඇයි? ඇත්ත ඇති හැටි දකින්නේ නැති හින්දා. යථාභූත ඥාණයෙන් බලන්නේ නැති හින්දා. එතකොට යථාභූත ඥාණය තමයි ඇහැ නිසා යමක් දැනගත්තා නම් ඒ පහළ වුණ විඥානේ දැනගත්තා විතරයි. ඒ විඥානේ ඊට කලින් විඥානයකට සම්බන්ධත් නැහැ. අනාගත විඥානයකට සම්බන්ධත් නැහැ. ඒ මොහොතේ හේතු ප්‍රත්‍යය යෙදුන හින්දා හිතක් හැදුවා මෙහෙම දැනගත්තා. ඒ දැනගත්තු දේ එළියේ තියෙනවමයි කියන්න අපිට කිසිම සහතිකයක් නැහැ. වෙන උදව් වෙන කෙනෙක් නැහැ. අපේ මුලාවයි අවිද්‍යාවයි ඇරෙන්නේ. මේ දැනගත්තු දේ එළියේ තියෙන විදිහමයි කියලා කියන්නේ අපේ හිතම මිසක් වෙන කවුරුවත් නෙවෙයි. ඒකට ඕක දැඩිව පිළිගන්න හින්දා තමයි අර බල්ලා රැවටෙන්නේ වතුරට ඉබිලා. මේ දැනගත්තු දේ එළියේ තියෙනවමයි. ඒකට කියනවා ලෝකෙට අයිති මට්ටමින් ඇහැ පාවිච්චි කරනවා. කවුරු හරි කියපු දෙයක් හිතනවා මිසක් කවුරුවත් අපිට ඇත්ත කියලා නැහැ බුදුහාමුදුරුවෝ ඇරෙන්නේ. අන්න ඔතන තමයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව පිහිටන්නේ. බුදුහාමුදුරුවෝ මේක ඇත්ත ඇති හැටි දැකලාමයි කිව්වේ. වෙන කවුරුත් ඇත්ත ඇති හැටි දැකලා අපට කියා දීලා නැහැ. ඒකයි අපි ධර්මයේ පිහිට කරගන්නේ.
අපි දැක්කන්නේ අපිට තෝරගන්න බැරි.
තෝරගන්න බැරි වෙලා තියෙන්නේ අපි විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි වෙන වෙන අය කියපු දේවල්. විශ්වාස කරනවා නම් මේ විඥාණය කරන්නේ මායාවක් කියන එක පිළියරන් හොයන. ඉඳලා හිටලා නෙමෙයි. ඉතින් ඒක දකින මට්ටමට ගැනීම තමයි නන්න බුදුහාමුදුරුවෝ කියපු දේ ගැන ශ්‍රද්ධාවෙන් ඒක හොයන එක. හරි. දහමට අනුව දකින එක. යථා භූත ඥාණයෙන් බලන එක. නෑ ඔය ඉන්න තැන නෙමෙයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඇත්ත දකින්න අපිට තියෙන කැමැත්ත. ඕනකම තිබුණා නම් මේ ඇහෙන් උලා කරන එක එතන තියෙනවා නම් ඔය දිහා බලා ඉන්නයි දේ. මේකට ඕන තමන්ගේ වීරයයි අර ශ්‍රද්ධාවයි. අපිට මෙහෙම පෙනුනට බුදුහාමුදුරුව ඇත්ත තත්ත්වේ මෙහෙම කියලා තියෙනවා. නෑ ශ්‍රද්ධාව ඇති වෙන්න
ඕන.
ශ්‍රද්ධාව තියෙනවා නම් ඕක බලන්න පුළුවන්. අපි මේ ශ්‍රද්ධාව නැති වෙනවා අපේ පරණ පුරුදු වලට, කෙලෙස් වලට. ඒවා යට වෙනවා. ඕක අමතක කරනවා අපිට. ඔව්, එතකොට ශ්‍රද්ධාව නැහැ. අපේ පරණ පුරුදු ටික අපි අරන් යනවා.
ශ්‍රද්ධාව තියෙනවා
සර්. ශ්‍රද්ධාව තියෙන වෙලාවට ඕක බලන්න පුළුවන්. ඕක බලන්න බැරි වෙලාවට ශ්‍රද්ධාව නැහැ. කෙලස් ගොඩි අපි ඉන්නේ පරණ පුරුදුව. මෙර ශ්‍රද්ධාව විතරක් නෙමෙයි, ශ්‍රද්ධාවයි වීරියයි. ওই දෙක යෙදෙන්න ඕන. සිහිය. මෙර ශ්‍රද්ධාවයි වීරියයි සිහිය.
ඒක
තමයි මේ ඥාණය. ඕවා ටික පිහිටන කෙනාට තමයි ධර්මය දකින්න පුළුවන්. එහෙම නැති වෙලාවට ධර්මය දකින්න බෑ. සිහිය නැති වෙලාවට ධර්මය දකින්න බෑ. අපේ පරණ පුරුදු වල ඉන්නකොට ධර්මය දකින්න බෑ. කෙලස් ගොඩේ ඉන්නකොට ධර්මය දකින්න බෑ. ඒකයි අමාරු. ඒක ඕක gedara ඉන්නවද ආරන්න ඉන්නවද කියන එක නෙමෙයි. මේ මොහොතේ ශ්‍රද්ධාව, වීරිය, සතිය යෙදෙනවද? නැද්ද? කොහේ හිටියත් ආරන්න හිටියත් වැඩක් නෑ ওই තුනේ යෙදෙන්නේ. නෑ, ඔක පරිසරේ නෙමෙයි යෝග තියෙන්නේ. අපිට අපි හදා ගන්න ඕනේ. සිහිය පිහිටන්න දැන් නුවණින් අහගත්තානේ. ඒ දේ අවබෝධ කරගෙන ඒ විදිහට බලබලා ඉන්න ඕනේ. පරණ පුරුද්දට වැටෙනවා ඒකට කමන්නේ. එක සැරයක් හරි වැළුවොත් ඒක වටිනවා. අර හිද්දාහක් රැවටිලා හැදුවට වඩා. එක මොහොතක් බැලුවා නම් ඒක වටිනවා. ඒක්ෂණේ වටිනවා.
සර් ශබ්දෙවි ලේසි.
ඔව්.
සද්දයක්
ඇහුණා, සද්දයක් ඇහුණා, සද්දයක් ඇහුණා.
දැන් රහත් වෙන්නේ ඉස්සෙල්ලා කෙනෙක් ඉපදෙන්න ඕනේ.
ඔව් දැන්
ගමන් රහත් කරලා ඉන්නේ. එතකොට ජීවිතේ ගෙනියනවා.
රහත් වුණ වෙලාවේ ඉඳන් රහත් වුණා කියන්නේ අවිද්‍යාව යෙදෙන්නේ නැනේ. ඒක තේරුම් ගන්න. රහත් වුණා කියන්නේ එතනින් එහාට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැත්තම් ලෝකෙට මුලා වෙන හිත් හදන්නේ නැහැ.
හැබැයි දැන්
ලෝකෙට අහුවෙන්නේ.
ඉපදුණු කය එක්ක මොකද
කරන්නේ? මුකුත් කරන්න නැහැ.
ඒක කය.
කය කයට කරන දේවල් ටික කරයි. ඉතින් අපි මුකුත් කරන්න ඕනේ නැහැ. ඒක ගැන කිසිම වරිවීමක් නැහැ. එතකොට එතෙන්දි වෙන්නේ මෙහෙමයි. දැන් ඇහෙන් පෙන්නන ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් වතුරේ ඡායාවක් පේන ස්වභාවය තියෙනවා. හරිද? වතුරේ වැටෙන ඡායාව අපිට පේනවා කියලා හිතන්. මේ විදිහට හිතන්නකො පොඩ්ඩක්. වතුරක් ළඟට වෙලා ඉන්නවා. දැන් අපිට වතුරේ වැටෙන ඡායාව පේනවා. එක එක ඒවා. දැන් ඕවා දිහා බලලා අපට වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි ඕවා ගැන කතාවක් හද හදා රැවටි රැවටි හිත හිතා ඉන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න ඔය ඡායාවක් හැදුනා
ඔබ පේනවා.
නුවණින් නුවණයි සිහියයි යොදනවා අන්න ඡායාවක් තියෙනවා. ඔය ඡායාව දකින්නවා රෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ ඔකෙන්. අන්න සිහියයි නුවණයි යොදනවා. හරි. එතකොට ඇහෙන් දකින්නවා කියන්නේ ඔන්න ඔය වගේ ඡායාවක් දකින මට්ටමක් විතරයි. ඇහැට පේනවා කියන්නේ අර වතුරේ ඇති වුණ ඡායාවක් දකින්නවා විතරයි. ඒ ඡායාව අල්ලලා පැත්තකින් තියන්න පුළුවන්ද? බෑ. ඒකේ රසක් බලන්න පුළුවන්ද? බෑ. සුවඳක් බලන්න පුළුවන්ද? බෑ. වෙන මොකුත් කරන්න බෑ. කොටිම අල්ලන්නවත් බෑ. තේන ස්වභාවයක් විතරයි.
ඉතින් ඇහැ විතරයි ඒක ඇහැට විතරයි ඒක පේන්නේ.
ඔය වෙන පේන එකක් නැහැ නේද ඉතින් ඇහැ රෙන්නේ.
නෑ ඒක දකුණා.
ඒක තමයි. ඇහෙන් විතරයි බලන්න
ඕන. ඔව් ඇහෙන් විතරයි.
වෙන කිසිම ආයතනකින් බෑ. කනෙන් බෑ, නාසයෙන් බෑ, දිවෙන් බෑ, කයෙන් බෑ. පෙනීම මාත්‍රයක් විතරයි. එතකොට ඔහොම වාඩිලා ඉන්න ගමන් පේන පේන දේවල් වල අර ප්‍රතිබිම්බයක් වතුරේ ඡායාවක් කියලා හිතන්න.
එතකොට ඒක භාවනාවක් කරගන්න පුළුවන්.
ඕක තමයි භාවනාව. ඕක කරනවා නම් වෙන මොන භාවනාවක්වත් ඕනේ නැහැ. ඒ මොහොතේ සිහිය නුවණ පිහිටනවා. ඒකට වීරය කරන්න උත්සාහය. දැන් ඔතන ශ්‍රද්ධා විරිය සති
සමාධි
ප්‍රඥා පහම යෙදෙනවා. ඔක් කරන්න පුළුවන්. ඕක කරනවා කියන්නේ මාර්ගයේ වැඩෙනවා. හැට මොනවා හරි පේනවා නම් මේ දෙයක් වෙන් කරන්න බෑ. දෙයක් වෙන් කළොත් අල්ලන්න පුළුවන්. මේ වතුරේ ඡායාවක් විතරයි. අතර ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නවා විතරයි. නැත්තම් කැමරාවකින් ගන්න ෆොටෝ එකක් විතරයි. හරි, ඒ ෆොටෝ එකේ තියෙන ඒවා අපිට වෙනම වෙන් කරන්න බෑනේ. දකින්නවා හැරෙන්න ඊට වඩා දෙයක් කරන්න බෑ. ඕකම සද්දවලටත් කරන්න පුළුවන්. සද්ද අහගෙන ඉන්නවා මිසක් ලෝකෙට අයිති දේවල් හදන්න බෑ. ඒ හදන්නේ මුලාවෙන්, අවිද්‍යාවෙන්.
දැන් කතා
ඒ මුලාව. එතකොටම දකින්නේ ඒක මුලා වන්න ලෝකෙට අහු.
ඒක ගැන කල්පනා කරන්න ඕනේ.
ඔන්න දෙයක් හැදුනා කියන්නේ පරණ පුරුද්දට ගියා. මුලාවෙන් ගත්තා, විද්‍යාවෙන් ගත්තා. බුදුහාමුදුරුව පෙන්වුවේ එහෙම නෙමෙයි. සද්දයක් ඇහුණා, ඒ විඥාණයෙන් ඒ සද්දේ දැනගත්තා එච්චරයි. ඒ සද්ද ස්වභාවයක්, සද්ද ස්වභාවය දැනගන්නවා ඇරෙන්න වෙන කිසිම ආයතනකින් ඕක අත්දකින්න බෑ. සද්දෙන් ඇහුන දේ අපිට ඇහෙන් බලන්න බෑ. ඒ සද්ද මාත්‍රයක් විතරයි. කණෙන් අහනවා විතරමයි කරන්න පුළුවන්. ඒ සද්දය ඇහුනට හැරිලා බලන්න යනවා නම් තේරුම් ගන්න ඔන්න මුලා වුණා. හරි. එතකොට කණෙන් කරපු වැඩේ නෙමෙයි, කණෙන් කරපු වැඩේ ඇහෙන් කරන්න ගිහින්. ඒ කියන්නේ කණේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. ආයතනයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. මුලා
ආවේ කොතනද කියලා බැලුවොත් දැන් ඔල්ලෝ
සුපේනවා. එතකොට මුලා විලා කියලා තේරුම් ගන්න.
ඔල්ලෝ සේනේ දෙසබ්දය.
නෑ ඒක තමයි ඒක මුලාවක් කියන්නේ. අපේ හේතුව දැනගන්න ඕන කණෙන් ප්‍රතිබිම්බයක් හදලා දුන්නා ඒක විඥාණය දැනගත්තා. එච්චර. අපි තේ එකක් බොනකොට මේකේ සීනි ටික කොතනද තියෙන්නේ? හොයන්න පුළුවන්ද? මේකේ තේ කොළ ටික කොතනද තියෙන්නේ? හොයන්න පුළුවන්ද? වතුර ටික හොයන්න බෑ. අපි කරන්න හදන්නේ ඕක.
ඒක නිකන් කිලි ටිකක් දැම්මොත් වීදුරකට ඒක ටික වෙන් කරන්න
බෑ. ඔව්. ඒ වුණාට අපි කරන්න හදන්නේ ආවි කොහෙන්ද? ආවි කොහෙන්ද? ආවි කොහෙන්ද? එහෙම හොයන්න බෑ. ඵලය හැදුනට පස්සේ හේතු හොයන්න බෑ. අපිට අවබෝධයක් තියෙන්න ඕන හේතු යෙදිලා සකස් වුණ ඵලයක් විතරයි. හේතු ටික ආයේ හොයන්න බෑ. හේතු නිරුද්ධ.
මේක හරි අපරාධයක් නම් කරන්නේ පොඩි ළමයි උපන් දවසේ නම් අපි ඒකට කියනවා ප්‍රශ්න අහන්න
කියලා. ඒක ලෝකේ
නේ ක්ලාස් එකේ වුණත් ප්‍රශ්න අහන ළමයා තමයි ලෝකේ
ප්‍රශ්න ඇහුවට කමන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න. අපි උත්තර දීලා මුලා කරනවා ප්‍රශ්න අහන්න බැරි කරනවා මොට කරනවා අපේ තියෙන මෝඩ ගන්ටික ළමයාගේ ඔළුවට දාන ඒක තමයි ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ විතරයි සත්‍ය පෙන්නලා දෙන්නේ කියලා ඔන්න ඔතන තමයි ශ්‍රද්ධාව එන්න ඕන වෙන අය කියපුවා පිළි අරන් ඒ වයින් හොයන්න ගියාම ඒ ශ්‍රද්ධාව නෙවෙයි. හරි. සෝට මෙතන තේරුම් ගන්න ඕන ආයතනෙකින්මයි විඥානය හටගන්නේ විඥානේ මායාකාරයක්. ඔන්න ඕක මතක තියාගත්තා නම් ඇති. මොනවා හරි දැනගන්නේ ආයතනෙකින්. ආයතනයන් නිසා සකස් කරපු විඥානේ. විඥානේ මායාකාරයක්. එතකොට මායාවට අහු වෙනවද නැද්ද? අහු නොවෙනා නම් තේරුම් ගන්න එහෙන් දකින දේ අර ඡායා මාත්‍රයක් කියලා දකින්න පුළුවන් වෙන්න ඕන. කණෙන් ඇහෙන සද්දේ සද්ද මාත්‍රයක් විතරයි. ඒක හටගත්තු රූපයක් හොයන්න යන්න බෑ. ඒ සද්දෙට අයිති රූපේ හොයන්න යනවා නම් ලෝකෙට අහු වෙලා ඔන්න යනවා පරණ පුරුද්දට. ඒ දන්නවා කියන්නේ මුලාව. ඒක එහෙම දන්න තාක්කල් නිවන් දකින්න බෑ. හරි. ලෝකෙ මිදෙන මාර්ගය කියන්නේ සද්දයක් ඇහුණා. සද්දේ විඥාණයෙන් දැනගත්තා. එච්චර.
හැබැයි දැන් සර් කියන එක අපිට අත්හරින්න බෑනේ. අපි ඒක බාර ගන්න ඒක ළඟ තියාගෙන භාවිතා කරලා
භාවිතා කරනවා කියන්නේ ඔය අතහැරෙනවා කියන එක.
සර් මෙහෙම දෙයක් කිව්වා කියලා දැන් අපේ හිත බාරවන්නේ.
ඔව් එහෙම බාරගත්තට බෑ. මේක තමයි ඇත්ත. සද්දේ ඇහෙනවා සද්දයක්. ඕක දකිනකොට අර මතක තියාගන්න දෙයක් නැහැ. ලෝකයක් හදන්නේ. ලෝකයක් හදන මට්ටම කියන්නේ ධර්මයේ නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව දකින්න. එතකොට බාහිර ලෝකේ හැදෙන්නේ නැහැ. හැදුනොත් දකින්න ඕන එතන මේ මුලාව යෙදුන හින්දා මෙහෙම හැදුනේ. වතුරට ඒුණ බල්ලට උණ දෙයි උනේ ඔය කියලා මතක් කරගන්නවා. මේ බල්ලෙක්ව හැදුනේ මුලාව යෙදුන හින්දා. ඇත්ත ඇති හැටි දැක්කනම් එතන දෙකීම් මාත්‍රයක් විතරයි. නේද? එහෙන් පෙන්නනවා. ඒක විඥාණයෙන් දකිනවා. ඒක ගැන හිත ටිකක් හැදෙනවා. ඒව වන්දනා කළාට නිවන් දකින්න බෑ. ධාතු වලින් මිදෙන දවස ආවොත් ඔන්න නිවන්
දකිනවා.
වැඩක් නැති කියන්නේ මේ පින් කරගන්න පුළුවන්. පින් කරගන්න පුළුවන්. පින කියන්නේ නිවන නෙවෙයි. නිවනට නිවන් දකින්න බැරි වුණත් උදව් වෙන්නේ පින්. නිවන් දකින්න බැරි වුණත් උදව් වෙනවා. ජීවත් වෙන්න උදව් වෙන්නේ පිං. ඉතින් පිං නොකර ඉන්න එපා, පිං කරන්න.
පිං කියනකොට ජීවිතේ ටිකක් ලේසි වෙන්න පුළුවන්.
ඔව්. පිං කරන්න එපා කියන එක නෙමෙයි, පිං කරන්න. පිං කරලා විතරක් නිවන් අවබෝධ කරන්න බෑ. පිං කරන ගමන් ඒකත් විදර්ශනය කරන්න. පුළුවන් නම්. ඒකෙත් ඇත්ත ඇති හැටි දැක්කම. ඔව්. ඒක කරන්න. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඉතින් ඒක කළොත් පිනක් සිද්ධ වෙයි. හරි කියන්නේ ඒක දැන් ඒකේ හිත වැඩ කරන හැටි බලන්න. එතකොට හරිද නැද්ද කියලා අපි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටිද නැද්ද කියලා. එතකොට ලෝකෙට අහු වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. පින් කරන්නේ ලෝකෙට අහු වෙන. ඔව් අයිති දේවල්. එතකොට ඊට වඩා වටිනා විදර්ශනා කරන එක. විදර්ශනා කරන්නේ නැත්නම් පින් කරන එක වටිනා. විදර්ශනා කරන්න බැයි නම් අඩු ගාණි පිරක් හරි කරගන්න. හැමතිස්සෙම විදර්ශනාව කරන්න බෑනේ. ඒ වෙලාවට පින් කරන්න. මල් පූජා කරන්න, බෝධි පූජා කියන්න, ඔය සේරම කරන්න.
හැබැයි
ඒව ලෝකෙට අයිති දෙයක්. පින් සිද්ධ වෙනවා.
ගමන්
ඉහදන් ටිකකුත් එකතු කරගන්නවා. අනිත් වෙලාවට
දැන් මේ
මෙහෙම වෙන්න බැයිද දැන් අවුරුදු කොහේ හරි උපදිනවා ගිහින්. හ්ම්? ගිහින් අවුරුදු 14ක් විතර ඉඳලා මැරෙනවා. මෙහෙම වෙන්න බැයි.
ඔව්. හැබැයි ඒ අවුරුදු 14 ඇතුලේ 3-4 සැරේ වුණත් ඉපදෙන්න පුළුවන්.
ඔව්. ඉතින් එහෙම වෙන්න පුළුවන්.
ඉතින් ඒක බැරදී
අර ඔව් ඉතින් මැරිලා ඒ තැනක ඉන්නවා නම් පින් බලාපොරොත්තු පින් ගන්න පුළුවන්.
අනිත් එක ඒක දුන්නට කමක්
අනිත් එක තමයි එයා විතරක් නෙමෙයි අපේ සංසාරේ ඉන්න නෑදෑයෝ කෙලවරක් නෑ. ඒ ඔය කවුරු හරි පින් ගන්නවා පින් දෙනකොට.
අනිත් එක කවුරු ගන්නෙත් නැතුව
අපිට හිතෙන් අපි දානයක් දුන්නා නම් අපිට ඒකේ විපාක තියෙනවා.
ඒක පින්. අදහස හරි ටිකක් හරි මන්
බගේ. ඒක ඉන්නා
ඕන තරම් ඉන්නවා. ඒ ඔය කල්ප ගානක නෑ යෝ ඉන්නවා. හැම තිස්සෙම පින් බලාපොරොත්තු වෙ ඉන්න අය ඉන්නවා. ඉන්නවා. ඒ හින්දා පින් දෙන තරමට හොඳයි. ඒගොල්ලෝ ගත්තත් ඔව් ඒගොල්ලෝ ගත්තත් නැතත් අපට හොඳයි. අපට තව පින් සිද්ධ වෙනවා. හරි. ඒ හින්දා එක ගන්නවද නැද්ද කියන එක ගැන හිත හිතා පින් නොකර ඉන්නවට වඩා ගත්තොත් ගනි නැත්නම් ඒත් අපි හොඳ වැඩක් නේ කරන්නේ. දැන් පින් දෙන්න නම් හොඳ වැඩක් කරන්නම එපේ. දව කෑම පාර්සලයක් දෙන්නේ පින් එකතු කරන්නනේ. ඒ පින්නේ අනුමෝදන් කරන්න. එතකොට ඒ කරපු පින ඔයාට ඉතුරු වෙනවා. හොඳ වැඩක් කරන එක හොඳයි.
ඇත්තටම ඒක හිතුවා වුණත් ඒ
ඔව් ඒ හිතන එකත් පින. ඒව නොකර ඉන්න එපා, ඒව කරන්න. ඒ අතරේ බලන්න පුළු පුළුවන් වෙලාවකට මේ ආයතනයක් ගැන දැන් ඔය නුවණින් බලන හැටි හොඳට තේරුම් ගන්න ඕනේ. තව තේරුම් ගත්තම අදි. ඒකයි ඔය ප්‍රශ්නේ. ආයතන ගැන හොඳට බලන්න ඕනේ. මේ ඇහෙන් දකිනවා කියන්නේම ඇහැ සකස් කරලා දෙන ප්‍රතිබිම්බයක් දැනගන්න. එළියේ තියෙන දෙයක් දැනගන්නවා නෙවෙයි. නෝක හොඳට එන්නවා. අපි චිත්‍රපටියක් බලනවා වගේ වැඩක් මේ කරන්නේ කියලා මතක්
කරගන්නවා.
ඒ බාහිර රූපේ පිළිගන්න අයට ඕක කියන්නේ, ඒකෙ මිදෙන්න අය ඕක කියන්නේ. හරිද? බාහිර රූපේ ඒක ඇත්ත ඇති හැටි නම් තව එතනින් එහාට බලන්න දෙයක් නැහැ.
කොහොමද අපි පිළිගන්න තියෙනවද ආලෝකය නිසා තමයි අපිට යමකේ.
ඔව්. ඉතින් එතනින් ගත්තත් ආලෝකය නිසා ප්‍රතිබිම්බයක් හදලා දෙන එක නේද ඔය දකින්නේ? එළියේ තියෙන දේ නෙවෙයිනේ.
හරි. මේ පරාවර්තනයේ වෙච්ච
ඉතින් මේ පේන දේ පේන ස්වභාවයෙන්ම එළිය තියනවා වෙන්න ඕනේ නැහැ.
නැහැ.
අන්න ඔක තේරුම් ගන්න. පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. ඒක
නෙගටිව් එකක් වගේ
වෙනවා. පවතින ස්වභාවය අපිට දැනගන්න විදිහක් නැහැ කොච්චර මොන තර්ක ගෙනාවත්. අපි දැනගන්නේ පේන ස්වභාවය විතරයි. මොකද ආයතනකින් විතරයි දැනගන්න පුළුවන්. නේද? තවට ඕක ගැන එළියේ තියෙන්නේ මේකයි 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 නෑ නෑ ඕක නෙවෙයි ඕක නෙවෙයි ඔය මොන තර්ක ගෙනාවත් ඕක දැනගන්න විදිහක් නෑ. අපි දැනගන්නේ මේ ආයතන හයෙන් පෙන්නන ටිකක් විතරමයි. එතකොට ඒක ගැන හිතන ටිකක් තමයි දැනගෙන තියෙන්නේ. ඕක හරියට හීනයක් දකිනා වගේ වැඩක්. හීනෙන් දකින දේ තමයි දැනගෙන තියෙන්නේ. කියන්නේ හිතේ ඇති වෙන හිත ටිකක්නේ දැනගෙන තියෙන්නේ. තොට ලෝකේ කියලා එළිය කියලා හිතාගෙන ඉන්නේ මේ හිතේ හදපු හිත ගොඩක්. මොකද තමයි සංස්කාර ලෝකයක්
කියන්නේ.
තමන්ම හදපු ලෝකයක් දැනගෙන තියෙන. ඒ වුණාට ඔතන අපි මුලා කරන දේවල් ටිකක් තියෙනවා. එක වගේ. ආවා දැනගත් එක වගේම එකක් මාත් දැනගත්තා. ඔතන තමයි මුලා කරන්නේ. ඒ වගේ කිව්වට ඒ වෙන හිතක් වෙන දැනගත්තු දෙයක්.
අපි ඔක්කොම හිතාගෙන ඉන්නවා දැන් සර්වතමින්ම
කියලා. ඔව්. ඒ ඔක්කොම තනිකර මුලාවක් කියලා තේරුම් ගන්න. චිත්‍ර ගොඩ. ඇහෙන් පෙන්වලා තියෙන චිත්‍රයක්
එච්චර.
මේ ඇහෙන් දැනගත්තා නම් චිත්‍රයක්මයි දැනගෙන තියෙන්නේ. ඕකට එළියේ දෙයක් හදලා තේරුමක් දෙන්න ගිහිල්ලා තමයි මුලා වෙලා තියෙන්නේ. මේ දැකීම මේ මොහොතේ එන ආලෝකයකින් ඇඳලා දෙන චිත්‍රයක් කියලා හිතන්න. ඒ චිත්‍රය ආයේ තවසරයක් දකින්න බෑ. මම තවසරයක් කියන්නේ වෙන ආලෝකයක්. එහෙමත් හිතන්නකො. කලින් චිත්‍රේ මේ චිත්‍රේ කියන්නේ චිත්‍ර දෙකක් කියලා වෙන් කරගන්න. හරි, එකම චිත්‍රේ දෙපාරක් දකින්න බෑ. එහෙමත් හිතන්නකො. ඔය බලන්න විදි ගොඩක් තියෙනවා. කලින් එකයි මේකයි සම්බන්ධ කරන්නේම අපේ මුලාව හින්දා කියන එක තේරුම් ගන්න. මේක වෙන වෙනම සිද්ධි දෙකක්. එක සැරයක් දකිනවා කියන එක එක සිද්ධියක්, තව සැරයක් දකිනවා කියන එක තව සිද්ධියක්. ওই දෙකේ සම්බන්ධයක් නැහැ. හරි. ඒ දෙක එක වගේ වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි රැවටෙන්නේ. එක වගේ වුණත් වෙනස් වෙනස් ෆොටෝ දෙකක් කියලා හිතන්නකො. මේ මේ දෙපාරක් දැක්කා කියන්නේ ෆොටෝ දෙකක් දිහා බලනවා කියලා හිතන්න. ඇල්බම් එකේ එක වගේ ෆොටෝ තියෙන්න පුළුවන්. ඒත් එක වගේ එතකොට ලොකු කෙලස් ගොඩක් කැඩෙනවා. අපේ කෙලස් කැඩෙනවා එතකොට. ඔව්. ආයතන පිරිසිඳ දකින්න ටික ටික පුරුදු කරනවා.
අවිද්‍යාව යනවා.
අවිද්‍යාව කැඩෙන්නේ ටික ටික. මේ හැත්තෑ තිහටි දකින්නම කියලා ආයතන වෙන් කර කර බලන්න. දැන් ඔය එක ආයතනකින් ආයේ එකම දේ අත් දකින්න බෑ කියන එක ලොකු දෙයක්. ඔය දැක්ම එනකොට පේනවා ඒ ආයතනෙන් අත්දකින්න එක වෙන ආයතනකින් කොහෙත්ම අත්දකින්න බෑ. ওই විදිහට ආයතන කැඩුනොත් තෝකම තමයි මේ මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ. පරණ මෙච්චර කල් පිළිගත්ත ලෝකෙන් මිදෙන්නේ ටික ටික ඔක බලන්න බලන්න. හරි? කියන්නේ මේ සසරේ ආපු ගමනෙන් මිදෙන්නේ. ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒ නුවණින් බලන බලන සැරයක් ගානේ වැඩෙන්නේ ආර්ය මාර්ගේ. ලෝකෝත්තර මාර්ගය. ඒ හින්දා ඔක එක්ක සැරයක් බැලුවත් වටිනවා අර දාන 100ක් දුන්නට වඩා. එක මොහොතක් බැලුවත් ඒක වටිනවා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ හින්දා අර දැන් අනිත් වෙලාවල බලන්න බැරි වුණත් එක සැරයක් බැලුවා නම් ඒකත් සතුටු වෙයි. ආයි පුළුවන් වෙලාවක තව සැරයක් ඕක මෙනෙහි කරලා බලන්න ඔය විදිහට. මම බලනකොට බලනකොට දැන් ඔය කරන්න බැහැයි කියලා පෙනුනට ටික ටික පුළුවන් වෙනවා. ඒකයි කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔය ඉන්න ගමන් මේක මතක් කර කර දෙන්න ඕන. ඒ අඩුපාඩු තියෙනවා කියලා බාරගන්න එක ශ්‍රද්ධාව හින්දම කරන එකක්. බුදුහාමුදුරුවෝ වෙන ශ්‍රද්ධාව. නෑ, ওই ශ්‍රද්ධාව නෑ. ඔක මටවත් නෑ. ඒ කියන්නේ අපි පරණ පුරුද්දමයි ඇත්ත කියලා පිළිගන්නේ. ඒ අපේ ශ්‍රද්ධාව නෑ. ඒකට අපි සිහියයි නුවණයි පිහිටන්නේ ශ්‍රද්ධාව හින්දා. මෙහෙම පෙන්ුණට බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඒක ඇත්ත වෙන්න ඕන අපිට කොච්චර මේක ඇත්ත කියලා පෙන්නන. මේක නෙවෙයි ඇත්ත. මේ ලෝකෙට අහු වෙන එක නෙවෙයි ඇත්ත. හරි, මේ අපිව රවට්ටලමයි තියෙන්නේ. ඔන්න ඔහම දකින්න පුළුවන් වෙන්නේ අර ශ්‍රද්ධාව වැඩෙනකොට. අපිට කොච්චර මෙහෙම හිතුණත් නෑ බුදුහාමුදුරුවෝ මේක ඇත්ත ඇති හැටි දැකලාමයි මේ පෙන්නලා තියෙන්නේ කියන එක මතක් කරලා දෙන්න ඕන. දැන් ඕක මතක් කරන්න අමාරුයි. ඒකයි මං කියන්නේ ශ්‍රද්ධාව මදි කියලා. හරි, අපි හිතුවට ශ්‍රද්ධාව තියෙනවා කියලා ඔක මේ ධර්මයේ දකින්න ශ්‍රද්ධාව මට්ටමට වැඩිලා නැහැ. ඒක තමයි ඉන්ද්‍රිය කියන එක බලයක් කරන්න ඕන. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය වෙනවා ඔක බලනකොට බලනකොට. ඔව්. එතකොට අපි වාර පරණ පුරුද්දට ලෝකෙට අයිති දැක්මට ගෙනියන්න හදනකොට අපහු නෑ නෑ ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා පෙන්නන මට්ටමට. එහෙම එන්න මේක ආයේ ආයේ මෙනෙහි කර කර බලන්න. හිතට පෙන්නන්න. ඒ පෙන්නන්න හොඳට මේක තේරුම් ගන්න. එහෙන් දැක්කහම අපිව එළියේ තියෙන එකකට රැවටෙනවා කියන එක හිතට පෙන්වන්න පුළුවන් වෙනවා. කණෙන් ඇහුවහම එළියේ රූපයක් හදනවා කියන එක මුලාවෙන් කරන වැඩක් කියන එක හිතට පෙන්වන්න පුළුවන් වෙනවා. ඒ පුළුවන් වෙන්නේ ධර්මයේ අහලා තේරුම් ගත්තහම. ඒකට උදව් වෙන්න තමයි මේ ආයේ ආයේ මේවා කියන්නේ. ඔය විදිහට බැලුවක් ප්‍රඥා අපේ පුරුද්දට බැලුවක් විඥාන. ඔව්, ප්‍රඥාව වර්ධනය කරන්න. ඉතින් මේ පොත් කියෝලා බලන්න. ඈ මේවයි තියෙන්නේ ඔවට අදාළ දේවල්. දැන් අපිට ඔක හිතන්න බැරි හින්දා තමයි අඩුගානේ මේවා කියවනකොටවත් ඒ වෙලාවේ සිහිය යොමු වෙනවනේ මෙහෙම දෙයක් තියෙන්නේ කියලා. නැත්තම් බණක් අහගෙන ඉන්නකොටවත් සිහිය යොමු වෙනවා. මොකද අපිට තනියෙන් හිතන්න මට්ටමකට ඇවිල්ලා නැහැ. එතකොට ඒක අහලා මෙනෙහි කරනකොට ඔන්න ටිකක් වෙලා ඒ විදිහට සිහිය පිහිටන්න පුළුවන්. ඉතින්
ඒක තමයි සර්ගේ මේ පාඩම හරියට අපිට වටිනවා.
ඔව්. ඉතින් ඒක ටික ටික කොහොම හරි බලන්න පුරුදු කරන්න ඕන.
මොකද පොත කියවනකොට පොතට කතා කරන්න බෑනේ. දැන් මෙතන ඉන්නකොට අපි
සර්ගේ කතා කරන්න ඕනේ.
ඔකයි තින්. සම්බන්ධ
ඔව්. දකින්න පුළුවන්. දකින්න අපිට තාම අපි පුරුදු වෙලා නැහැ. අපේ පරණ සසර යන පුරුදු තමයි තාම බලවත්. ලෝකෙට අහු වෙන එක. ඒකට ඔක හරවන්න ඕන ලෝකෙින් මිදෙන දැක්මට. ඒකට කොච්චර ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතුණත් ඔක බලන්න. මේක ලෝකෙට අයිති දෙයක්. ඒ කියන්නේ මුලා වුණා. සංකත ධර්මයක්. සංකත ධර්මෙ මෙන්න මේ ලක්ෂණයි තියෙන්නේ. හට ගන්නවා, නිරුද්ධ වෙනවා, පවතිනවා කියලා පෙන්නනට ඒත් අන්‍ය තත්ත්ව ගොඩක්. තිතස්ස අන්‍ය තත්ත්වං පඤ්ඤායති. එතකොට අන්‍ය තත්ත්ව කියනකොට ඔය මේකට දාන්න පුළුවන් ආයතනකින් පෙන්නන මට්ටම, හිතක් හැදෙන මට්ටම. ඒව ටික සම්බන්ධ කරලා තනි එකක් කරලා තමයි අපිට ඔක තියෙන දේ වෙනස් වෙනවා කියලා හිතේ. එතකොට තියෙන දේ වෙනස් වෙනවා නේ. ඒ ඒ මොහොතේ හේතු යෙදෙන හින්දා හට ගන්නවා, ඒව නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ හේතු යෙදෙන හින්දා හට ගන්නවා, ඒව නැති වෙනකොට නිරුද්ධ වෙනවා. සමුදයයි අත්තංගමයි. රූපය කියන්නේ මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? අත්තංගමයි මොකද්ද? ඔන්න ඕක බල බලා ඉන්න කියලායි කියන්නේ. ඔකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හරි.
සර් මගේ මල්ලි මොණේක ඥානවන්තයෙක්ද කියලා අහන්න. මොකද එයා හැමදාම කිව්වේ
ඉතින් එයා ගැන
මේ ජීවිතේට එන්න හැමදාම ඒකයි කියන්නේ.
එයා මොඩේද්ද ඥානවන්තයෙක්ද කියලා හොයනවට වඩා හොඳයි තමන් මොඩේද්ද ඥානවන්තයෙක්ද කියලා හොයන එක. ඕක තමන්ගෙන්ම අහන්න පුරුදු වෙන්නකො.
මම තාම දැන් යන්න ඇති.
එයාගෙන නෙමෙයි තමන් ගැන.
ඔව් ඒක තමයි
මම. මගේ මේ හිත වැඩ කරන්නේ ඇයි මේ විදිහට? ඒක බල බල ඉන්න.
සොයන බලන්න ඕනේ. මොකද එයාගේ මුඛක් හරි කියපු එකේ ඇත්තක් තියෙනවද ඒ කතන්දර? I am lastly born.
ඔව් ඒක ඇත්තක් දැකලා වෙන්නත් පුළුවන්, නැතුව වෙන්නත් පුළුවන්, පෙරපුරුද්දකින් කිව්වා වෙන්නත් පුළුවන්. ධර්මයක් අහලා තියෙනවා. ඒක දැකලා කිව්වද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක අපේ පැත්තට දාලා අපිට දකින්න පුළුවන්ද කියන එකයි බලන්න
ඕනේ.
ඔය ඉතින් තණ්හාව ඇති වෙන්නේ ඇයි ලෝකෙට රැවටෙන හින්දා? තණ්හා කරන්නේ මොනවටද?
අපේම තණ්හාව නිසානේ
ඇති. තණ්හා කරන්නේ මොනවටද? ලෝකේ තියෙන දේවල් වලට තණ්හා කරනවා කියන්නේ අපි ඒව අත්දකින්න අපේ ආයතන වලටයි තණ්හා කරන්නේ. එළියේ තියෙන රූප වලට තණ්හා කරනවා කියන එකේ අදහස තමයි අපි ඇහැකට තණ්හා කරනවා.
ඇහැෙන් බලන්න පුළුවන් දේවල් වලට තණ්හා.
මේ දේවල් වලට තණ්හා කරනවා කියන එකේ හැංගිලා තියෙන්නේ අපි ඇහැකට ආස කරනවා. ඇයි ඒව අත්දකින්න නැහැ? ඇහැක් ඕනේ. ඔව් ඒ බලන්න නැහැ කොහොනේ? එතකොට මේ ඇහැ නැති වුණත් තව ඇහැකට තණ්හා කරනවා. මේක තමයි ආයේ උපදිනවා කියන්නේ.
අහන්න තණ්හා කරනවා.
ඔව්. මේ ආයතන හයටමයි බලනකොට තණ්හා කරලා තියෙන්නේ. ඒ එළියේ සද්දවලට ඇලුම් කරනවා කියන්නේ කනට ඇලුම් කරන්න. මේ විදිහේ කනක් තිබුණොත් නේ අහන්න පුළුවන්.
පොඩ්ඩක්
වුණා. ඔව්.
ඔය
එන්නේ නැත්නම් මේ ලස්සන රූපවලට තණ්හා කරනවා කියන්නේ ඇහැට තණ්හා කරනවා. මේ ඇහක් තිබුණොත් මේවා දකින්න පුළුවන්. හොඳ සුවඳවලට ආසා කරනවා කියන්නේ නාසයට ඇලුම් කරනවා. අහමහම මේ ආයතන හයටයි අපි තණ්හා කරලා තියෙන්නේ. බාහිර ලෝකෙට තණ්හා කරනවා කියලා. මොකද ආයතනෙන් හදලා දෙන රූපෝව. ඉතින් ඒව හදාගන්න නම් මේ ටික තියෙන්නේ අපි. ඉතින් මේව හදාගන්න එක අපි කරනවා. ඒක තමයි තණ්හාවෙන් මුලාවෙන් කරන්නේ. ඔව්. ඒක ඔය මරුණහෙන් උපදින එක නෙමෙයි මොහොතක් මොහොතක් පාසත් අපි කරන්නේ ඕක. මොහොතක් මොහොතක් පාසා ආයතන ආයෙ හදන එක කරන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඔය. ආයතන සකස් කරනවා. එතකොට ආයතන සකස් නොකර ඉන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ මට්ටම තමයි මේක නුවණින් දකින එක. ලෝකෙන් මිදෙන ලෝකෝත්තර මට්ටම. ඒ ලෝකෝත්තර මට්ටමට එන්න තමයි ওই විදිහට ඔක මෙනෙහි කරන්න කියන්නේ. සම්මා දිට්ඨිය ඇතුව බලන්න කියන්නේ. හරි. හොඳයි. දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. මහානිසංස කුසල් සම්භාරයක් එක් රැස් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. කුසල් රැස් කරගත්තු වෙලාවක, පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. හිංකැමැති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. පිමේ පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා, හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කන්‍යාව නිබ්බානපත්තිය. මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අපි මේ ඇත්ත ඇති හැටි නොදන්න කම විද්‍යාව හින්ද කරන සංඛාර සීරම මේ ලෝකේ හදන එක. ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණ තමයි අනිච්ඡාති දුක්ඛාති. අනිත්‍ය බව අපව දුකටපත් කරන බව. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්ම සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේවා ඇත්ත ඇති හැටි තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට තමයි මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරින්නේ. අතනින් බින්දති දුක්ඛේ ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සස්සා.